දැන් අපි මෙහෙම කිව්වොත් අපේ මහත්තයා දැන් අපි අද දවසේදී රැවටිලා තියෙන්නේ කෙලෙස් තුල කෘත්‍ය ටිකට. අපි කෙලෙස් ගැන කතා කරනවා ආශ්‍රව ඕග යෝග ග්‍රන්ථ නීවරණ උපාදාන මේ ආශ්‍රය අනුසය කියලා කෙලෙස් ගැන අපි කතා කරනවා. අපි ඒ වචන හොඳට දන්නවා, කටපාඩමින් කියන්නත් පුළුවන්. ඒ අපිට වැරදුණු තැනක් තියෙනවා. අපි අපේ ජීවිතයෙන් මේ කෙලෙස් හඳුනන්නේ. එතන තියෙන ප්‍රශ්නය, උපාදාන කිව්වට ආශ්‍රව ඕග යෝග ග්‍රන්ථ කියන වචන ටික කිව්වා කියලා අපි කෙලෙස් දන්නවා නෙමෙයි. අපි උදාහරණයක් හැටියට කිව්වොත්, දැන් මම ඔබතුමන්ල දැන් දවල් ගෙදර ඉඳලා අපි කියමු දැන් මම හිතන්නේ මේ ඉන්නේ ඊළඟ රත්න මහත්තයා ගෙදරනේ. අපි කියමු දැන් ගාමිණී මහත්තයා ගෙදර ඉඳලා හවස දැන් උතෙන්ට ආවා. දැන් ආවහම ගාමිණී මහත්තයා ආපහු ගෙදර සිහි කරනවා. සිහි කරනකොට ඇත්තටම ගෙදර තියෙනවා කියලා තේරෙනවා. තේරෙනකොට අපි හිතාගෙන ඇත්තටම තියෙන ගෙදර තේරෙනවා තමයි, පේනවා තමයි, දැනෙනවා තමයි කියලා යන්නේ. නමුත් අපි දැනගන්න ඕනේ කෙලෙස් තුළ ස්වභාවය. කෙලෙස් කියලා කියන්නේ කෙලෙස් බව පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ තමා තුළ උපදින ධර්මය, තමාම සිහි කරන දේ තමා තුළමයි මේ පහළ වෙන්නේ කියලා නොපෙන්නන ගැතියම තමයි අවිද්‍යාව කියන්නේ. ඊට පස්සේ බැහැර තියෙන දෙයක් කියලා පෙන්වන ගති ටිකටයි ආශ්‍රව කියලා කියන, කාමාශ්‍රව කියලා කියන, බැහැර තියනවා කියලා පෙන්වන ගතියට. ඊට පස්සේ ඕග කියලා කියන්නේ තමාගේ මනස තුළම උපදින අරමුණක් කියලා පෙන්වන්නේ නැතුව බාහිරයටම මනස ඇදෙන ස්වභාවය තමයි ඕග කියලා කියන්නේ. යෝග කියලා කියන්නේ නෑ, එහෙම එකක් තියනවා කියන මට්ටමේමයි හැඟීමක් යෙදිලා තියෙන්නේ ඕකේ. එතකොට ඔය කෙලෙස් ටිකේ කෘත්‍ය ටික හඳුනන්නේ නැති හින්දායි අපි මේ ඇත්තටම මේ gedara තියෙනවනේ කියලා හිතාගෙන තියෙන්නේ. බැරි වෙලා මේ පහළ වෙන දේ විතරකයක් නේ, තමා තුළම හටගෙන නැති වෙනවනේ කියන තැනකින් ආවනම් අපිට භවනා කරන්න කියලා කෙලෙස් නැති කරන්න කියලා එකක් නැහැ. අපි කියමු gedara කියලා සිහි කරන එකේ නෙමෙයි දෝෂේ, රහතන් වහන්සේලා සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට ඒක ඇති වෙන ගති ටිකටයි කෙලෙස් කියන්නේ. දැන් ඔබතුමන්ලා gedara කියලා සිහි කරනකොට තමා තුළම උපන්න විතර්කයක් සිහි කරගත්ත විතර්කයක් කියන එක පේන්නේ නැහැ. බහැර එහෙම දෙයක් තියෙනවමයි, එහෙමයි ඉන්නවමයි කියන ගති ටිකක් ඉඳලා තියෙනවා. ওই ගති ටිකට තමයි ඕග කියලා කියන්නේ. ඕග කියන්නේ ගහගෙන යන බහැරමයි. යෝග කියන්නේ බාහිරටම යෙදවන්නේ. ග්‍රන්ථ කියන්නේ බාහිර තියෙන දෙයක් ඇතුළටමයි ගෙතෙන්නේ. එතකොට මේ දැඩිවම නෑ එහෙමක තියෙනවමයි කියලා අහුවලා තියෙන දැඩිව කාම උපාදාන කියන්නේ නෑ එහෙමක තියෙනවමයි කියලා. දැන් රහතන් වහන්සේ නමකුත් ගෙදර සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට උන්වහන්සේ දන්නව මේ සිහි කරනවා කියන එක තමන්මයි කරන්නේ, තමා තුළ මේ විතර්කය හටගෙන නැති වෙන. ආපහු බාහිර ධාතුමානත්වයේ ගැටුණාම මෙහෙම සංඥාවක් පහළ වෙනවා මිසක දැන් එහෙම දෙයක් ඉපදිලා තියෙනවා නෙමෙයි, දැන් තියෙනවා නෙමෙයි කියන තැනකින් ආධ්‍යාත්මික ධර්මයේ උපන්න එකේ නැතිවීමක් දකිනවා. ඒ කියන්නේ අවිද්‍යාව නැහැ, තමා තුළ පහළ වෙන දේ තමා තුළ පහළ වෙනවා කියලා නොපෙන්නන ගතිය නැහැ එතන පෙන්නවා. එතකොට බාහිර එහෙම දෙයක් තියෙනවා ඉන්නවමයි කියලා එහෙම ඇදෙන පෙන්නන අපිට තියෙන මේ ගති ටික නැහැ. උනාන්දේට හොඳට සිහි ඇතේ ගෙදර කියලා අපි ලෝකයේ සිහි කරන සංඥාව සිහි කරන්න පුළුවන්. හොඳට දන්නවා තමන්ගේ මනස තුළමයි මේ ධර්මයේ උපන්නේ, නැති වෙනකොට නැති වෙනවා කියලා දන්නවා. ආපහු දන්නවා බාහිරට අපි ගියාම ගියා කියලා කියන්නේ ධාතු නානත්වය ගන්නවා. අර ලිද්දට එබුණාම ඡායාව පේනවා, නැත්තම් මිරිඟුව දිහා බලනකොට හැදිලා ජලය වගේ පේනවා වගේ. ආයත් මේ ධාතුනානත්වය නිසා අපි දේ කියන සංඥාව මනසට පහළ වෙනවා කියලා උන්වහන්සේ හොඳට දකිනවා. අපි දැන් හිතාගෙන ඉන්නේ දැනට පහළ වෙලා තියෙනවා කියලානේ. ඉතින් මෙන්න මේ කෙලෙස් වල කෘත්‍ය ටික අපි හඳුනා ගන්න ඕනේ මහත්තයා. එහෙම හඳුනා ගත්තනම් අපි දන්නවා මේ කෙලෙස් නැති කරන්නයි තියෙන්නේ, ඈ ආශ්‍රයකේ කරගන්න තියෙන්නේ. කිව්වහම කිසි ප්‍රශ්නයක් නැහැ. අන්තිමට ආශ්‍රයකේ වුණු කෙලෙස් දුරු වුණත් මොකද වෙන්නේ? පංච උපාදාන ස්කන්ධයගේ ඉපදීම නැති වෙනවා. නැවත නැවත තියෙනවා කියලා ඉපදින ගතිය නැති වෙනවා. නැති වෙනකොට සත්‍ය තුල මනස තියෙන ඉබේමයි. ඉතින් ඔය කාරණා හඳුනාගන්නේ නැතුව අපි කෙලෙස් නැති කරන්න යනවා නිවන් දකින්න යනවා කියලා හිතාගත්තට හරියන්නේ නැහැ. අපි කෙලෙස් කියලා හඳුනගෙන තියෙන්නේ හිතට පහළ වෙන ලොකු රාග ස්වභාවයක් නැත්නම් හිතට තරහ යන ගතියක් ඔච්චරයි. නමුත් ඕක නෙමෙයි මහත්තයා කෙලෙස් ඔය කෙලෙස් වලට කෙලෙස්. දැන් මහත්තයාට තමා තුළ මේ අරමුණ පහළ වෙන්නේ කියලා නොපෙන්නලා බහැර gedara දෙයක් තියෙනවා කියලා පෙන්නලා ඔන්න ඒ ටිකට කියන මූල ක්ලේශ කියලා. ඔය ගැටි ටික යෙදිලා බහැර gedarak තියෙනවා කියලා ඇතිතන්ට මාංශපත් වුණාට පස්සේ දෙවෙනුවට යා gedara හොඳයි එක gedara නරකයි කියලා මේ ඇලෙන්නේ හෝ ගැටෙන්නේ. එතකොට මේ ටික කෙලෙසේට කෙලෙසේකට විතරයි. එතකොට අපිට මෙහෙම උපදින තැනටත් ඔබ්බින් කෙලෙසේ තියෙන. ඒ කියන්නේ යම් අරමුණක් උපදවන්නේම කෙලෙසේක. අපි කියමු යම් අරමුණක් උපදින කෙලෙසයක් තියෙනවා නම් ඔබතුමාට තමා තුල පහළ වෙච්ච දේ තමා තුල කියලා පෙන්වන්න නැතුව බහැර ඇති බවටම පෙන්වන කෙලෙසයක් එක්කම ගේ කියන අදහස උපන්න නම් උපන්නෙදිත රැවටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව අනේ මේ ගේ අනිත්‍යයිනි කියලා බැලුවා කියලා ගේ කියන අදහස උපද්දෝප කෙලෙසේ නැති වෙන්නේ නැහැ. තේරුණා මේ කීපේ ගේ කියලා ගේ කියන අදහසක් උපද්දගන්න යම් කෙලෙසියක් යෙදුනා නම් ඒ කෙලෙසිය යෙදීමයි අදහස ඉපදීමයි දෙක එකට තියෙන්නේ. ඒ නිසා ගේ කියන අදහසක් උපන්නාම උපන්න ගේ අනිත්‍ය හැටියට බැලුවා කියලා ඒකෙන් පුළුවන් අලුතෙන් ගෙට තණ්හාව ඇති නොවන විදිහට ඉන්න. නමුත් ගේ කියන අදහස උපද්දෝප හේතුව නැති වෙන්නේ නැහැ. අලුතෙන් කලු තණ්හාව ඇති නොවන විදිහට පරිස්සම් වෙන්න පුළුවන්. මේ ගේ කැඩෙනවනේ අනිත්‍යයි නේ කියලා. නමුත් මෙහෙම ගයක් තියෙන්නේ කියන අදහස උපද්දෝප තැනට යෙදෙන කෙලස් ටික නැති වෙන්නේ නැහැ. අපි ගොඩක් දුරට අපේ අත්දැකීම තියෙන්නේ මෙහෙම තැනක. මේ ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන ටිකේ දෝෂයක් නැහැ. ඕවා ආරම්භය තියෙන තණ්හාවයි නැති වෙන්න ඕන කියන තැනකයි අපේ මනස තියෙන්නේ. අපි ඉගෙනගෙන තියෙන්නේ. නමුත් බුදුදහමේ යථාර්ථය ගත්තාම පටිච්ච සමුපාදයේ දිහා බලනද තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදිලා තියෙන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන කාරණා ටිකටයි. තේරුණාද? ඊට පස්සේ හොඳට බලන්න විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන කාරණා උපද්දවන්න තව උඩින් තියෙන අවිද්‍යා සංකාර කියලා ධර්මතා ටික. යම් අවිද්‍යාවක් යෙදිලා ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඇති කරපු චේතනාවකුනේ මෙහෙම අරමුණක් අපිට උපද්දන්නේ. ඒ උපද්දකුවේදී අපි ඇලෙන්නේ ගැටෙන්නේ නැතු ඉඳයි ඔය දැන් හදන්නේ. මෙතෙන්දි මතක් කරන්නේ බුදුහාමුදුරේ තණ්හාව නැති වුනොත් අවිද්‍යාව කියන එක නැති කරගන්න පුළුවන් තැනට යනවා. තණ්හාව තියෙන කෙනා අපි කියමු ලෝකයේ තුල දැඩි තණ්හාවෙන් ඉන්න කෙනා ධහමකට යෙදෙනවද? යෙදෙන්නේ නැහැ. මම මේ රළුතනකින් කියේ. නමුත් ඕකෙදී දැඩි තණ්හාව ඇති වුනහම තමයි රාග විරාග චේතේ විමුක්තිය හම්බ වෙන්නේ. ඊට පස්සේ රාග විරාග චේත විමුක්තිය පාදක කරගෙන තමයි අවිද්‍යා විරාග ප්‍රඥා විමුක්තිය පහළ වෙන්නේ. ඉතින් අපිට අර අවිද්‍යාව කියන තැන අරිහත්ත්වයේ දක්වාම යනවා. ඉතින් තණ්හාව කියන කාරණාව පෙන්වන්නේ දුක පෙන්වන්න හින්දා. ඒ මොකද අවිද්‍යාව තියෙන තැනින් දුක පෙනෙව්වොත් මහත්තයා මං කියන එක තේරෙනවද? අවිද්‍යාව කියන තැනින් දුක පැනෙව්වොත් දුක කියන එකේ වෙනසක් පෙන්වන්න බැරි වෙනවා. රූපී බ්‍රහ්මයාටත් අවිද්‍යාව තියෙනවා, අරූපී බ්‍රහ්මයාටත් අවිද්‍යාව තියෙනවා, කාමවචර මිනිසුන්ටත් අවිද්‍යාව තියෙනවා, තිරසංගත සත්‍යයන්ටත් අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව නිසා දුක හටගන්නේ කියන තැනින් පැනෙව්වොත් බුදු රජාණන් වහන්සේ ඔක්කොගෙම විපාක එක මට්ටමක් වෙනවා. මොකද අවිද්‍යාව හැමෝටම හැම තැනකම තුන් භූමියේ ඇතුළත් හැම තැනම යෙදිලා තියෙන නිසා දුකට හේතුව තණ්හාවයි කියන තැනින් බෙදන්නේ. එතකොට අවිද්‍යාව කලම ඇතුළත් තණ්හාවේ නානත්වයක් මත තණ්හාවේ අඩුකම මත අරූපී භ්‍රම ලෝක, ඒක චුට්ටක් වැඩිකම මත රූපී භ්‍රම ලෝක, ඒක චුට්ටක් වැඩිකම මත කාමවිචර දිව්‍ය ලෝක, ඒක චුට්ටක් වැඩිකම මත මනුස්ස ලෝක, ඒක චුට්ටක් ඊට වැඩිකම තිබිසන් ලෝකෙ, ඊට වැඩිකම පෙරේත ලෝකෙ, ඊට වඩා ඊට අපායගාමී රාග දේශ මොකල රළුමකම අපාය. දැන් මේ තණ්හාවේ නානත්තේ දෙදී මේ වගේ දුකේ නානත්තය පෙන්වන්න දෙන්නේ නිසයි. ඒ නිසයි දුකට හේතුව තණ්හාවයි කියන තැනින් තැනෙන්නේ ඒ වගේ විභජ්‍ය යදිය පෙන්වන්න. අවිද්‍යාව කියන තැනින් දුක පැනෙන්නේ ওই දෙදීම දෙගන්න බෑ. අවිද්‍යාව කියන මූලක් ක්ලේශේ කාටත් එක විදිහට ඉදලා තියෙනවා. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං කියන තැන. ඒකෙදී අඩුවෙදිකමක් පෙන්වන්න බැරි වෙනවා. එතකොට ඒ නිසායි අපි මේ මෙතනදී ටිකක් අර හිතන්න ඕනේ හැම වෙලාවෙම සාමාන්‍ය ගතානුගතිකව මේ ලෝකයා කරන දෙයට වඩා විචාරශීලීව හිතන්න උත්සාහවත් වෙන්න ඕනේ. අපි කියමු දැන් ලෝකේ කවුරු හරි කෙනෙක් කියනවා නම් දුක කියන කාරණාව ඇතිවෙන්න හේතුව තණ්හාව කියලා. තණ්හාව නැති වෙنده ඒ කියන්නේ සංහාව නැතිකලෙත් දුක නැති වෙනවා කියලා කියනවා. මේ කියන වචනේ සාමාන්‍ය ලෝකයේ මට්ටමින් දකින්න නැතුව අපි ඔබෙන් දකින්ද හුරු වෙන්න ඕනේ. දැන් සංහාව නිසා දුක ඇති වෙනවා. සංහාව නැතිනොත් දුක නැති වෙනවා ඇත්ත. නමුත් සංහාව නැති කරන්න කියන තැන බලන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි අවිද්‍යාව කිනේත තණ්හාව දුක පෙන්නලා දුක ඇතිවෙන්න හේතුව තණ්හාවයි කියලා පෙන්නලා තණ්හාව නැතිව දුක නැති වෙනවා කියලා පෙන්නනවා. ඊට පස්සේ තණ්හාව නැති කරන්න කියලා බලන්නකො බුදුරජාණන් වහන්සේ කියනවා වේදනාපච්චය තණ්හා. වේදනාව ඇතිතා තණ්හාව නැති කරන්න බෑ වේදනාව නැති කරන්න. ඊට පස්සේ වේදනාව නැති කරන්න ගිහිල්ලා බලනකොට පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා වේදනාව ස්පර්ශය නැති කරන්න එතකොට වේදනාව තණ්හාව දෙකම නැති වෙයි. ඊට පස්සේ ස්පර්ශ නැති කරන්න කියලා ගියහම සලායතන පච්චය පාස්ස. ආයතන ටික නැති කරන්නේ එදාට ස්පර්ශයයි වේදනාවේ තණ්හාවේ නැති වෙයි. ඊට පස්සේ සලායතන නැති කරන්න කියලා ගියහම නාම රූප පච්චය සලායතන නාම රූප නැති කරන්නේ. ඒක නැති කරන්න කියලා ගියහම විඥානය පෙන්වනවා. ඒක නැති කරන්න ගියහම සංකාරය පෙන්වනවා. ඒක නැති කරන්න ගියහම අවිද්‍යාව පෙන්වනවා. අවිද්‍යාව යත්තේ අශේෂ විරාග නිරෝධෝ සංකාර නිරෝධා සංකාර නිරෝධ විඥාන නිරෝධා කියලා අවිද්‍යාව ශේෂයක්වත් නැති වීමෙන් වෙන අවිද්‍යාව විරාගයෙන් සංකාර නිරුද්ධ වෙන්නේ කියලා ආපහු උඩටම බඳලා තියෙන්නේ මහත්තයා. ඔය තණ්හාව නැති වෙනවා කියන තැනක මුලින් අපිට රළු තැනින් ගන්නයි ඒ පෙන්න්නේ. එහෙම නැතුව මේ සම්පූර්ණ විමුක්තියට ඔහෙන් යනවා නෙමෙයි. අවිද්‍යාව කියන තැනම හමු වෙන්න ඕනේ අපිට. අවිද්‍යාව කියනකොට හොඳට මතක තබා ගන්න අතීතය නිරුද්ධ වෙච්ච බව නොපෙනෙන තාක් සාත්‍යලා නැති තාක් අනාගතේ නොහතගත්ත බව සාත්‍යල නැති තාක් වර්තමානයේ හටගත් දේ නැති වෙනවා කියන එක තේන්නේ නැහැ. මේ ධර්මතා තුන තුල මනස නැති ස්වභාවයට එනකම්ම අවිද්‍යාවයි කියලා දකින්න. රහතන් වහන්සේගේ මනස තුල විතරයි අවිද්‍යාව නැත්තේ. ඒ කියන්නේ උන්වහන්සේට විද්‍යාව පහළ වෙලා නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධයි. ක්ෂය වෙච්ච දේ ක්ෂය වෙලා, වැය වෙච්ච දේ වැය වෙලා, නැති වෙච්ච දේ නැති වෙලා කියලා නුවණයි. නූපන්න දේ නූපන්න හට නොගත් දේ හට නොගත් පහල නොවුදේ පහල නොවුනා කියන නුවණක් තියෙන සත්‍යයක් තියෙනවා. වර්තමානයේක යමක් තියෙනවා නම් ක්ෂය ධර්ම, වය ධර්ම, නිරෝධ ධර්මයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතං නාන්ව අගමෙය නප්පටිකංකේ අනාගතං යදතීතං ප්‍රහෙන්නං තංගප්පත්තං ච අනාගතං පච්චුප්පන්න යේ ධම්මේ තත්ත තත්ත විපස්සති කියලා. අතීතං නාන්ව අගමෙය අතීතයන්ව යන්ට එපා. එතකොට නප්පටිකංකේ අනාගතං ඒ කියන්නේ අනාගතේ ප්‍රාර්ථනා කරන්න එපා. ඇයි යදතීතම් පහිනං යම් අතීතයෙන් ප්‍රහින වෙලා තන් අපත්තං ච අනාගතං අනාගතේ කැමිලා නැහැ. පච්චුප්පන්න යේ ධම්මේ යම් ධර්මයක් වර්තමානයේ තියෙන තත්ත තත්ත විපස්සති. ඒකේ තන නුවණින් බලන්න අසංහිරං අසංකුප්පං ඒ කියන්නේ රාග දේශ වශයෙන් කුපිත නොගත කියලා. එතකොට මෙන්න මේ ස්වභාවය අපේ මනසට හම්බ වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ අනිත් එක හොඳට බලන්න ඔබතුමන්ලා මෙහෙම එකක් බුදුරජාණන් වහන්සේ මේ ටික නැවත වදාලේ මේ ලෝකේට හරි වටිනා තැනක් පෙන්වන්න. දුක පෙන්නලා දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්නලා ඒ තණ්හාව කොහෙද ඇති වෙන්නේ කියලා අහනවා යන් ලෝකේ තිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාව කියන එක ඇති වෙන්නේ එහි පවතින්නේ එහි කියලා දෙන්නවා. එතකොට කිනිච ලෝකේ තිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. මොකද්ද ලෝකේ ප්‍රිය මොකද්ද මధుර නැවත ප්‍රශ්නෙ උත්හනවා. එකයි කියනවා චක්කුන් ලෝකේ තිය රූපං සාත රූපං රූපන් ලෝකේ පිය රූපන් සාත රූපන් චක්කු විඥාන ලෝකේ පිය රූපන් සාත රූපන් කියලා ඔය වගේ කාරණා 60ක් වෙනවා මහත්තයා. හරිද? සතිපට්ඨාන චතුරාර්ය සත්‍ය කොටසෙන් බලන්න මෙන්න මේ 60න් එකක් හරි තියාගෙන මහත්තයා කොහොමද තණ්හාව නැහැ කියලා සිංහනාද කරන්නේ? තණ්හාව ඇති වෙන හේතු නම් ඇහැ කියන එක. ඇහැ කියන එක තණ්හාව ඇති වෙන හේතුවක් නම් ඒ තණ්හාව ඇති වෙන තණ්හාව යෙදෙන ඇහැ නිරුද්ධ නොකොට ඇහෙන් නොමිදි තණ්හාව නැතිුණා කියලා කියන්න හයියක් තියෙනවද? එහෙම හයියක් නැහැ. මොකද අදේ තියෙන හැට තණ්හාව නොකලත් හිත බ්‍රහ්මීදිමත් මේ හැක් හම්බුණු තණ්හා කරන්නේ නැති වෙයිද? තණ්හාව කියන එක මහත්ය අපි ඉන්න මට්ටමට බලන්න හොඳ නැහැ. මම උපමාවක් කිව්වොත් දැන් ඔබතුමාලා ඔතන ගෙදර ඉන්නවනේ කට්ටියනේ. දැන් උතෙන්ට කවුරු හරි පණුව ගහපු අසුචි යැකිරෙන ගඳ ගහන මේ ලනු කෑල්ලක් ගෙනත් දැම්මොත් වෙලා. ඔගොල්ලෝ කැමතිද ඔකට? සද්දාලා අල්ලගන්නවද? නැහැ. ඇලෙනවද ඒකට? තණ්හා කරනවද?
නැහැ.
දැන් හොඳට බලන්න ඒකට තණ්හා කරේ නැන්නේ. සුත්තක තණ්හාව නැන්නේ. තේසියක් තණ්හාව නැති හැටි නේද ඔයගොල්ලන්ට තේරෙන්නේ? ඔන්න දැන් හොඳට බලන්න ඔය සිද්ධිය ඔය අපි ඉන්න ඒ පරිසරයට සාපේක්ෂවයි. ගෙදර තියෙන අනිත් පරිසරයට සාපේක්ෂව මේ ක්‍රියාව යෙදෙලා තියෙනවා. අපි කියමු යම් දවසක අපි විශාල පර්වතයක් උඩ නැගලා හුළඟකට වේගෙන් ගහගෙන බිමට වැටෙන්න හදනකොට එතන තිබුණ අසුචි තැවිලිච්ච පණුව ගහපු ලනු කෑල්ලක් ගහක එල්ලිලා. ඕක අල්ලගන්න නැති වෙයිද?
අල්ලගන්න
එක තණ්හාවද නැද්ද? ඉතින් මේක අසුචි නම් ඔය වගේම පැත්තකට පයින්නකෝ එදාට. දැන් උතන ගෙදරදී ඕකට තණ්හාව නැත්තම් අසුචි නම් ඕකෙන් ඕක එපා කියලා අහකට පැන්නනේ. එහෙනම් එදාට පුළුවන් ද එහෙම කරනවාද? අපිට තණ්හාව කියන එක නියෝජනය වෙන බව පේන්නේ යම් යම් කරුණට සාපේක්ෂව මිසක අපිට නිකන් ඉන්න මනස දිහා බලලා මට තණ්හාව නැහැ කියලා හිතන්නවත් බෑ මහත්තයා. අපිට තේරෙයි රාග ආදී අරමුණක් සමහරට ජීවිතේට මෙන්නේ නැති මට්ටමක් තියෙන්න පුළුවන්. ඒක තණ්හාව නැති කෙරුවා කියලා කියන්නේ බෑ. ඒක සාපේක්ෂතාවක් ආව දවසටයි තේරෙන්නේ. එදාට අපිට වෙන්න තියෙන ටික වෙලා ඉවරයි මං හිතන්නේ. අපි බුද්ධිමත් නෝ. ඉතින් මම මේ මතක් කළේ මුළු ලෝකයක්ම බන කියන්නේ ඇහැකන දිවනාසය ශරීරය මනස කියන මේ ස්පර්ශ ආයතන හයේ තණ්හාව නැති කරලා ওই ටිකේ වාසය කරන්න කියන එක. මම කියන්නේ ඒක නෙමෙයි. මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සලායතන නිරෝධයයි ධර්ම දේශනා කළේ. මේ ස්පර්ශ ආයතන හයේ නිරෝධේස නිරෝධින්. ඔබ හොඳට බලන්න මහත්යලා තියෙනවා මේ සූත්‍රයක්. මේ සූත්‍ර ගොඩාක් තියෙනවා. එකක් විශේෂයෙන්ම තියෙනවා මේ සංයුත්ත නිකාය මෝලිය පග්ගුණ කියලා සූත්‍රයක් තියෙනවා. ඕකේ තියෙනවා පග්ගුණේමි මේ ස්පර්ශ ආයතන හයේ නිරවශේෂ නිරෝධයෙන් වේදනා නිරෝධය වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය තණ්හා නිරෝධය පදන් නිරෝධය කියලා. ඒකෙදිත් මම අද මේ කතා කරන සිද්ධිය තාම මහත්ලට ඒක තේරෙන්නේ නැහැ. මම කතා කරන දේ මේ සලායතන නිරෝධය කියලා මෙහෙම තැනක නෙමෙයි. දැන් මහත්ලා හිතාගෙන ඉන්නේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ කිසිම දෙයක් හසු නොවි හිස් බවක් හසු වෙන අපේ මනසට හසු වෙන තැනකයි සලායත නිරෝධය කියලා නේ සමාහෙට අපිට හිතෙන්නේ. නමුත් එහෙම තැනක් නෙමෙයි මම මේ කියන්නේ. මේ ඇහැ කන දිව නාසය පරිහරණය කරමින්ම ස්පර්ශ ආයතන හයෙන් නිදින ක්‍රමයක්. ඒ කියන්නේ ආයතන නිරුද්ධ නොවුණු ඇහින් අපි තමයි බලලා මේ රහතන් වහන්සේත් ඇහැ බලනවා ඇහැෙන් රූප බලනවා රූපයක් දකිනවා කියලා ඇහැ රූප නිරුද්ධ නොවුණු මනසකින් අපි කියන්නේ. නමුත් එහෙම බලන තැනක සත්‍ය අවබෝධයෙන් උන්වහන්සේ ඇහැ රූප කියන මානසික මට්ටමේ මිදිච්ච දර්ශනයක් ගැනයි මම මේ මතක් කරන්න හදන්නේ. ඔන්න උතනයි තියෙන ගැඹුර. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා පරිහරණය කරන දේම පරිහරණය කරමින් නම් ස්පර්ශ ආයතන හයේ නිර්දිෂ්ඨ මානසික මට්ටමකට එන දර්ශනයක් බුදුදහම තියෙනවා. ඒකයි දැන් ලෝකේ අපිට ඕක හිතාගන්න පුළුවන් වුණොත් අපිට ලෝකෙට අයිති නැති වෙනවා. මොකද අපිට හිතන්න බැයි නම් ඒක තමයි ඇත්ත. මොකද අපි ලෝකේ නම් ඉන්නේ බුදුහමගේ පෙන්වන දේ ලෝකෙන් එහා එකක් නම් ඒක අපේ දර්ශනපතේට අහු නොවෙන්න ඕනේ. අහු නොවිච්ච එකක් වෙන්නට ඕනේ. එහෙම අහු වෙලා තියෙනවනම් ඒක ලෝකේ එකක්. එහෙම නැතිනම් අපිත් ලෝකෝත්තර කෙනෙක්. ඒ නිසා දැන් අපි කියමු මම උපමාවක් කිව්වොත් අර මම මගේ CD අහලා ඇති ඔබතුමාලා මිරිඟුවේ දිහා බලනකොට ජලය වගේ අපිට පේනව නේද? හොඳට හිතට ගන්නනේ උපමාව. මිරිඟුවේ දිහා බලනකොට අපිට ජලය වගේ පේනවනේ. තෙවුනට අපි තෙවුණු දෙ පිපාසයක් එහෙම ඇති වුණොත් තේන දේ ඔස්සේ දුවනවද වතුර බොන්න කියලා? එහෙම දුවනවද? දුවන්නේ නැහැ. ඇයි ඒ? තේන දේ සහ පවතින දේ කියලා ධර්මතා දෙකකට අපිට නුවණ තියනවා නේද? මිරිඟුව වගේ තෙවුණාට පවතින දේ, ඒ කියන්නේ ජලය වගේ තෙවුණාට පවතින දේ මිරිඟුවයි කියන නුවණක් තියෙනවනේ අපිට. පැහැදිලිනේ. ඔන්න දැන් අපි දන්නවා මිරිඟුවේ තියෙන තැනක ජලය වගේ පෙනෙන්නේ කොහටද? අපේ හිතට මිසක. එහෙම නැති අපිට පේන දේ බාහිර තියෙන දේ නෙමෙයි කියලා හොඳට දන්නවා අපි නේ. ඔන්න දැන් තිරිසංගත සත දිහා බලන්න. තිරිසංගත සතා මිරිඟුවේ දිහා බලනකොට මිරිඟුව නිසා ජලය වගේ එයාගේ හිතට නැවිලා පේන්නේ. එයා බාහිර රූපයක් රූපේ නිසා හිතට පහළන චිත්තජයසික ධර්මයක් හඳුනන්නේ නැහැ. ඒ හින්දා එයා හිතාගෙන ඉන්නේ මේ පේන දෙයමයි තියෙන්නේ, තියෙන දෙයමයි පේන්නේ කියලා. ජලය වගේ පේන දේ, එහි තියෙන දේ කියලා එයා හිතාගෙන ඉන්නේ, තියෙන දේ පේන දේ කියලායි හිතාගෙන ඉන්නේ. අපි තියෙන දේ තේන දේ නෙමෙයි, තේන දේ තියෙන දේ නෙමෙයි කියලා දෙකක් ඇති බවට නුවණින් ඉන්නවා අපි. තේරුණාද? දැන් බලන්න පිපාසයක් ඇතුළම තිරසංගත සතා දුවනෝනේ වතුර තියනවා කියලා බාහිර දුවනවා. අපි දුවන්නේ නැහැ. දැන් තිරසංගත සතා වතුර තියනවා කියලා බාහිර රූපයකට රැවටිලා දුවනෝනේ. බලන්න ඒ රූපෙන් අපි මිදිලා නැද්ද කියලා? බාහිර මිරිඟුව නිසා හිතටයි මේ ජලය වගේ එකක් පහළ වෙන්නේ කියලා අපි අපේ මනස තුල උපන්න ධර්මයක් දකිනකොට තිරසංගත සතා තමන්ගේ මනස තුල උපන්න ධර්මයේ බාහිර කායිති දෙයක් කියලා හිතාගෙන දුවනවා. එතකොට දැන් අපි මිරිඟුව දිහා බලාගෙන හිටියොත් මිරිඟුව නිසා ජලය වගේ හිතටයි පේන්නේ කියන නුවණින් අපි බලාගෙන හිටියොත් තිරසං සතෙකුට හිතන්න පුළුවන් නම් එයාත් හිතයි මං වගේම අලය අරයත් වතුර දිහා බලාගෙන ඉන්නේ කියලා කියයි. තේරෙනවද? අපි මිරිඟුව නිසා ජලය වගේ පේන්නේ හිතට නේද කියන නුවණින් ඇලෙන්නේ බැඳෙන්නේ ගැටෙන්නේ නැතුව එහාට දුවන්න, ඒ කියන්නේ වතුර කියලා දුවන්න තියෙන තණ්හාව නැහැ කියන්නේ එහෙම වතුර කියන ධර්මතාවයක් නැතිකම හින්දාම දුවන්න හේතුව නැහැ. එතකොට තිරසංගත සතාට හිතන්න පුළුවන් වුණා නම් එයා හිතන්නේ එයාගේ අත්දැකීමෙන්නේ. එයාට වෙන හිතන් දෙයක් නැහැ නේ. එයා දකින්න වතුර තියෙනවා කියලාමනේ. එයා ඒ අත්දැකීමෙන් බලලා එයා අපි ගැන හිතයි අර මනුස්සයෙක් මං වගේම වතුර දිහා බලාගෙන ඉන්නේ තණ්හාවෙන් කියලා. නමුත් එහෙම කියද්දි අපි ඒ තිරසංගත සතා වතුරයි කියන මානසික මට්ටමේ මිදිලා නැතින බාහිර වතුර තියෙනවා කියන මානසික මට්ටමේ මිදිලා ඉන්නේ. ඒ වගේ රහතන් වහන්සේ මේ රූපයේ ධාතුව නිසා ලෝකේ නැවෙන තමා තුල උපදින සංඥාවන් උපදින නිරුද්ධ වෙන දර්ශනයට නුවණින් ඉන්නකොට ලෝකයා අපි වගේම රහතන් වහන්සේ රූප බලනවා තමයි කියයි. නමුත් එහෙම කියද්දි රහතන් වහන්සේ එහි තියෙන රූපේ මිදිලා ඉන්නේ. ඒ නිසා මෙහි පහළ වෙන ධාතු නාමයන් නිසා තමා තුල සංඥාව පහළ වෙනවා කියන දර්ශනයකින් ඉන්නේ. මේ වගේ මේ ස්පර්ශ ආයතන හයේම නොගැටි ලෝකයේ මැත්තේ මිදිලා ඉන්න පුළුවන් දර්ශනයක් තියෙනවා. එතකොට උන්වහන්සේ සලායත නිරෝධයකයි හැම වෙලාවෙම ඉන්නේ. තමා තුල ස්කන්ධය උපදින නිරුද්ධ වෙනවා කියන එකම ඇත්තක් විතරයි තියෙන්නේ. එයා මේ රූප දැක්කේ, සද්ද ඇහුවේ, ගන්ධ බැලුවේ කියලා අපි වගේ නානත්වයකට යන්නේ නැහැ. කොයි විදිහකට ආවත් මේ ස්කන්ධයේ ඉපද නිරුද්ධ වෙනවා කියන දර්ශනයක් තියෙනවා. ඕන්නම් ඕ මම දැක්ක රූපේ කියලා කියන්න පුළුවන්. ඉතින් මේක ටිකක් මේ මොහ ටිකක් හරි සංකීර්ණයි වත්තේ මම කතා කරන ටික. ඉතින් මේ ඈ
ආන්දුරේ ආවුදනේ මේ තේරෙනවා අපි. ටිකට තේරෙනවා නැත්නම් නැහැ ආන්දුරේ. මොකද ඔබ වහන්සේගේ ධර්මයේ මේ අහලා අහලා ඉන්න නිසා අපිට නොතේරෙන්නේ නෙවෙයි
කියලා. තේරුනොත් නම් මට හිතෙන්නේ මේ අපි ලැබපු මනුෂ්‍ය ජීවිතේ හිස් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා මම.
ඒ
වගේම මම මේ මගේ ජන නිලයකට කියනවා නෙමෙයි මම ඒ වුණාට වර්තමානයේ දිහා ඒ කියන්නේ මම වුණත් මහත්ය පුංචි කාලේ පැවිදි වුණා නෙමෙයි හොඳට දැනුම් තේරුම් අරගෙන පැවිදි චිකෙනෙක් මම අවුරුදු 28න් විතර පැවිදි වුනේ මට මුල් කාලේ හරි දහම් පිපාසයක් තිබුණා මහත්ය ඒ මගේ පිපාසයේ සිඟව ගන්න එකදු තැනක් මට හම්බුන්නේ නැහැ පස්සේ මටම හිතුණා ඇයි මටත් නුවණක් තියෙනවා මටත් වීර්යයක් තියෙනවා කියලා මම ත්‍රිපිටකයේ බුදුහාමුදුරු යන අදහස ඇති කරගෙන ඒ ත්‍රිපිටකය අරගෙන කැලේකට ගිහිල්ලා වුරු ගානක් භාවනා කර කර ත්‍රිපිටකය හැබැයි මම ලෝකයා කරන දෙයට වඩා එක දෙයක් වෙනස් කළා ඒකයි මට වටින්නේ මට මේ මගට වැටෙන්න හේතුව අනිත් භාවනා කරනයි ත්‍රිපිටකය බලන්නේ ත්‍රිපිටකය බලන්නේ භාවනා කරන්නේ මම ওই දෙකම කළා ත්‍රිපිටකයේ බලබල භවනා කළා මොකද භවනා කරද්දි කවුරුත් කියන්නේ බුදුහාමුදුරුව කොහොමද දේශනා කළේ කියන සූත්‍රෙන් සූත්‍ර ගලප ගලප සූත්‍රවල ආදේශ කර කර මේ කළා මිසක මෙහෙම ආනාපාන සතිය වඩන්න මෙහෙම කරන්න කියලා මම කළේ නෑ දැන් මට ප්‍රශ්නයක් හැමදාම හිතෙනවා මම කියලා વિચાર ඒ කියන්නේ තර්කයනවා මට දැන් කවුරු ආනාපාන සතිය වඩන්න කියලා මට කිව්වෝ මට ප්‍රශ්න කරනවා ඇයි මෙයා කිව්වට මම මේක කරන්නේ මම මොකද මේක කරන්නේ නැයි මේක කරලා මම කොතෙන්ද දෙන්නේ මේක කළොත් මට වෙන්නේ නොකළොත් වෙන පාඩුව මොකද්ද කළොත් වෙන යහපත මොකද්ද කියලා මට තර්ක විතර්ක ඇති වෙනවා එතකොට ඇයි මම දැන් කවුරුවත් කිව්වට එතකොට මම භවනා කරන්නේ මේක කරන්න ඕනේ මේකටයි කියලා මට දැනුමක් නැහැනේ කියලා මට ඉබේම හිතෙනවා මගේ අදහස එදායින්නම් තියෙන්නේ මට දැක්මක් තියෙන්න ඕනේ මෙන්න මේ තැනට ගියොත් මට යහපතක් වෙනවා මෙන්න මේ තැනට නොගියොත් මට අයහපතක් වෙනවා කියලා දැකලා ඒ මම උත්සාහවත් වුණොත් තමයි මගේ නුවණ පිරෙන්නේ මම කිව්වොත් මහත්ලට ආනාපාන සතිය වඩන්න කියලා මහත්ල මං කිව්වට වඩායි නමුත් මහත්ලට ඥාන දර්ශනයක් පිරෙන්නේ නැහැ ඕක කරන එකෙන් පිරෙනවනම් පිරෙන්නේ මගේ ඥාන දර්ශනය ඇයි මං කියවරනේ කරන්නේ නමුත් මහත්ලට වේරෙන්න ඕනේ මේක මම කළ යුතුයි නේද කියලා එදාට පිටිපස්සෙන් ඉඳන් කකුලෙන් අදින්න ඕනේ නැහැ කවුරුවත්. අපි යනවා නේද? ඉතින් ඔය වගේ ඉතින් ප්‍රශ්න අඩුපාඩු ලෝකේ තියෙනවා. අපි ඒ වගේම ඉවතරන්නේ මම මේ කිසියම් කෙනෙකුට චෝදනාවක් කරන කෙනෙක් නෙමෙයි. මම මේ වටපිටාව ගැන මතක් කළේ මෙන්න මේ වගේ වටපිටාවකයි අපිට අද මේ දහම ගවේෂණය කරන්න ඉගෙන ගන්න වෙලා තියෙන. ඒ හින්දා මේ නුවණින් යුක්තව කරන්න කියන කාරණාව. අම්මගේ වසන්තල් චුට්ටක් කතා කරන්න රෝහණට
චුට්ටක්
කතා කරන්න
ඕන අවස්ථාවක් කොයිවගේ තැනකින්ද මේ දහම හැදිනවා දෙන්න ඕනේ කියන එක. අපි මම මේ සම්බන්ධයෙන් චුට්ටක් කතා කරන්න සුවන්නක්
තමයි නේද? සම්බන්ධයෙන් කතා කරමු.
හොඳයි සුවන්නක්. ඇත්තම පසුගිය කාලේ දැන් අවුරුදු 3-4 කට විතර ගියාම අපි විශේෂයෙන්ම අහන්න පුරුදු වෙලා හිටපු ධර්ම දේශනා විශේෂ රාශියක් තියෙනවා. ඒ වගේම ගුවන් ප්‍රවෘත්ති සම්බන්ධයෙන් අපේ පිටිකර සුවන් වාසයේගේ විස්තර කරපු දේශනා. ඒ සම්බන්ධයෙන් අපි බ්‍රාහ්ම ගැඹුරට මේ කතා කරනවා. තෙන්නිතුන් මාසතර ගන්වාසේ මම කියපු මේ පතරපු කාරණාව සම්බන්ධයෙන් අපතුල තියෙන අදහස මම ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ. මෙතෙක් ප්‍රමාණවත් මේ උපාදාන ප්‍රසංගය පිළිබඳව අපි මේ අපි දැන් මෙතන ඉන්න 6 දෙනා කරුණාකරලා තවත් ඉදිරිපත් සාකච්ඡා කරනවා. මේ උපාදාන ප්‍රසංගයන්ගේ හට ගැනීමක් නැතිවීමක් කියන මේ ධර්ම න්‍යාය මේ ඇත්තල්දි මේ ඇතිවේ මේ ලක්ෂණ මේ නැතිවේ මේ උපදින විට මේ උපදි මේ නූපදි කියන මේ ධර්ම න්‍යාය සම්බන්ධයෙන් අපි ටිකක් ගැඹුරට කල්පනා කරා. උදාහරණයක් වශයෙන් කිව්වොත් රූපය ඇතිරි ඥානක් කියන කාරණා ටිකක් තකීම කියන කාරණා ඇති වෙන බව, ඒ තකීම කියන කාරණය මේ අර හේතුන් ඇති නැති බව, හේතු නිරුද්ධ නොකර නිරුද්ධ වන බව, ඉගෙන වර්තමානයේ මේ ධර්මයේ හටගෙන නිරුද්ධ වෙන මේ ධර්ම න්‍යාය පිළිබඳව අපිට යම් වටහීමක් අපි කතා කරන මේ ධර්ම තුල අපිට තියෙනවා. අපි ඒක තවදුරටත් උපනම් වා ගනිමින් තමයි ඉන්නේ. ඒකම වර්තමානයේ මේ ධර්මතා නිරුද්ධ වෙන බව ප්‍රජාවටීමක් ඇති වුණොත් එතකොට ඒ අනුසාරයෙන් අපිට අනිවාර්යෙන්ම ප්‍රපණ කරන්න පුළුවන් අතීතයේ සම්බරණ ප්‍රදත්තාද කියන අග්‍රස්තේ මේ මොහොතම නිරුද්ධ වෙන්නේ. නමුත් අපි යම් ආකාරයෙන් අතීතේ බැඳී ඉන්නවා නම් අතර බැඳී ඉන්න කාරණා පිළිබඳව අපිට යම් ආකාරයක් දැනුමක් තියෙනවා. අපේ නිරුද්ධ වූ බව වර්තමානයේ නිරුද්ධ බව නොදකින නිසාමයි අතීතයේ ඒ කාරණාට බැඳී ගිය කියන කාරණාව. ඒකම ඒ අනුසාරයෙන්ම අනාගතයේ කියන කාරණාව නිරුද්ධ වෙනවා කියන අදහස අපි තුළ තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳව තමයි ගොඩක් ගැඹුරින් ඉන්නකොට හිතාගෙන යන්නේ. ඉතින් ඒකම සවන්නාසි දැන් දේශනා කරපු ආකාරයට මේ කිවිලි වූ ආකාරයට සවන්නාද ඇහෙනවනේ සවන්නාත්?
ඇහෙනවා.
සවන්නාත් කිවිලි දීපු ආකාරයට දැන් මද දේශනා කරපු මේ දේශනාවේදී අන්තර්ගතයක් අපි ඇත්තටම කල්පනා කරමින් සිටි අපිට මේ කල්පනා කරමින් සිටි මේ ධර්ම කරුණු පිළිබඳ අන්තර්ගතයක් උඟාක් දුරට ගැලපී යන උඟාක් ළඟින්ම අපිට මේ සවන්නාසි කිවිලි ධර්ම තේරුම් ගැනීමට අපේ පෙරසකස් කරගත් මේ දහම දහම් දැනුම උපකාර වුණා කියන කාරණාව අපි මෙතෙන්දී හැදී ඒ ඒන්සයි මම විස්තර කරන්න සිද්ධ අපිට 60ක් විතර වගේ ප්‍රමාණයක් ගන්නවා කියන ධර්මෙන් අපිට තේරුණා කියන එක තමයි. මොහොම වුණත් අපි හැම පැතිකඩක දවසක්
තමයි
කීපයක් උපදෙලා මේ ධර්ම කරුණු සම්බන්ධයෙන් කතා කරනවා. ඒ තමයි ඒ සම්බන්ධයෙන් අපි හැමෝගේම ධර්ම එක සමානයි කියන කියලා කිව්වොත් දුරට නිවැරදි. එහිදී ඇත්තටම අපි බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේට අපි ඉන්න මට්ටම දැනගන්න පුළුවන් වුණොත් ස්වාමීන් වහන්සේට අපි වෙනුවෙන් මම හිතන්නේ ස්වාමීන් වහන්සේ කොයි ආකාරයෙන්ද මේ කටිස්ස කියන්නේ නැත්නම් කොයි ආකාරයෙන්ද මේ දහම අපිට ලබා දෙන්න පුළුවන් වෙන්නේ කියන අදහසක් අවබෝධයක් ඇති කරන්න මේ සතාව
කියන්නේ. ඇත්තටම මහත්තයා දැන් ඔබතුමා ඒ කියපු කාරණාවෙන් මට ඇත්තටම ලොකු පහසුවක් වුණා. මෙන්න මේ තැනයි මේ කරන්නේ අඩුව දෙන්නේ, මෙන්න මේ තැනයි අල්ලලා දෙන්නේ, මෙන්න මේ තැනටයි අවධානය යොමු කළ යුත්තේ කියලා මට දකින්න පුළුවන් වුණා. ඒකෙන් මම පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න. පරිසරය කමක් නැහැ නේද?
තමන්නේ
තමයි අපි මුලින් අවසන් බලන්න. මෙතනදී මෙන්න මේ කාරණාව ගැන පොඩ්ඩක් කියවනට අවධානය යොමු කරන්ට මුලින්ම අර අදහස අයින් කරන්න. මොකද 160ක් තේරලා තියෙනවා කියපේක අතරින්ද මම දකින්නේ තාම 125ක් විතර කියන්න පුළුවන්. දැන් හොඳට බලන්න මෙන්න මේ ටික අපි මුලින්ම ගමු මාත්‍යෙත් එන්න. ඉමස්මෙන් සති ඉදං හොති ඉමස්ස උපද්දා ඉමං උපජ්ජති ඉමස්මෙන් අසති ඉදං හොති ඉමස්ස නිරෝධා ඉමං නිරුජ්ජති කියන වචනය ඔතෙන්ට ගන්න එක නම් ටිකක් වැරදි නෙමෙයි. ඕකද අභිභවා යන අර්ථයක් ඒකේ තියෙන්නේ. ඒක මම පස්සේ වෙලාවක පැහැදිලි කරලා දෙන්නම්. මොකද ඒක තියෙන සම්පූර්ණ පටිච්ච සම්පදා දර්ශනයත් එක්ක. නමුත් අපි හේතුඵල ධර්ම ගත්තොත් චක්කුම් පටිච්ච රූපේච උපජ්ජේ චක්කුඥාන තින්නම් සංගති පසෝ කියලා මේ ස්පර්ශය නිසා මේ ධර්මය හටගන්න අපි කියන ස්කන්ධයන් උදේවයි කියලා පංච උපාදාන ස්කන්ධයෙන්. එතකොට මේ පංච උපාදාන ස්කන්ධයත් පංච උපාදාන ස්කන්ධයගේ ඇතිවීම නැතිවීම ඇයි අපි බැලිය යුත්තේ? මේ ටිකෙන් කවදාවත් අපි නිවන් දකින්නේ නෑ මහත්තයා. හරිද? මම කියන එක මොකද දැන්ම පටල ගන්න එපා. ඒකෙන් අපි හොඳට එන්නේ නුවණින් නුවණ ඔසවන ධර්මයක් නේ. මේ පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධයගේ ඇතිවීමත් නැතිවීමත් දක්කහම ඒ දැකීමයි අපිට හයියක් එන්නේ. මේ එහෙනම් අතීත හේතු නිසා හටගත්ත දේ නිරුද්ධ වෙලා අනාගත හේතු තාම ඉපදිලා නැහැ, වර්තමානයේ හේතු හටගත්තු නැති වෙනවා කියන නුවණ, තුන් කාලය අනුවගේ නුවණ ගන්ඳ විතරමයි පංච උපාදාන ස්කන්ධයත් එහි ඇතිවීම නැතිවීමත් උපකාර වෙන්නේ. තාම නිර්වාණ ඥානෙට ආවෙම නැහැ. හරිද? තේරුණාද? ඕකට කියන්නේ ධම්මටිඥ ඥාන තාම. එතකොට හැබැයි ඕක තමයි සත්‍ය. සතාවිතන වහන්සේ ඇති කල්ලි නැති කල්ලි ඕක තමයි ඇත්ත. මේ ස්කන්ධයත් ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලලා නිවන් දකින්න මේක කරන්න කියනකොට අපි කොහොමද එහෙම වෙන්නේ කියන එක දැනගෙන ඉන්න ඕනේ. අපි කියමු අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේම ඇති මනසක් තියෙන මහත්යලට මම කිව්වොත් මහත්ය අතීතයේ කියන එක නිරුද්ධ වෙච්ච එකක් නැවිච්ච එකක්, අනාගතේ තාම හටගෙන නැහැ ඉපදිලා නැහැ, වර්තමානයේ විතරක් හටගත්තු දෙයක් නැති වෙනවා කියලා දැන් මහත්යලාගේ දර්ශනපතෙන් ඒක නැහැනේ. මහත් වෙලා ඇහුවොත් මගෙන් ඔබ වහන්සේ කොහොමද එහෙම කියන්නේ කියලා මට තියෙන්න ඕනේ ඒකට සාක්ෂිය. මෙන්න මේ ඇත්ත දකින්න හිඳයි, මේ ඇත්ත දකින්න හිඳයි මම එහෙම කියන්නේ කියලා. තේරෙනවද? අන්න එතනදි තමයි මේ පංච උපාදානස්කන්ධයත් උපාදානස්කන්ධයගේ ඇතිවීමත් නැතිවීමත් කියන කාරණාව මට පෙන්වන්න වෙන්නේ. මේ පංච උපාදානස්කන්ධයත් උපාදානස්කන්ධයගේ ඇතිවීමත් නැතිවීමත් දකින්න නිසයි මම එහෙම කියන්නේ කියලා. මේ ඇහැ රූපය චක්කු විඥානයක් කියන කාරණාව ගැටීම නිසාම මේ වේදනා සංඥා මේ ස්කන්ධය උපදිනවා නම් ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා නම් මෙන්න මේ කාරණාවෙන් අවබෝධාරණය කරන අපිට මෝරන්න ඕනි නුවණට අපි යන්න ඕනේ. මේ ටික බැලුවේ මම අතීත ධර්මයේ නිරුද්ධ වෙලා නේද කියන උත්තරේ ගන්නයි. මේ හේතු ගැටුණාමයි හටගන්නේ කියනවා නම් කියන උත්තරෙන් හම්බ වෙනවා තාම එහෙනම් හේතු ගැටුණ නැත්නම් අනාගතේ තාම ඉපදිලා නැහැ නේද කියන කාරණාවක් උගන්වනවා. වර්තමානයේ හේතු ගැටුණොත් හටගත් දෙය නැති වෙනවා නම් වර්තමානයේ අනිත්‍යයි කියන කාරණාව උගන්වනවා. මෙන්න මේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේ අනුව ගියේ නුවණක් ඇති කරගන්නයි යෝක පෙන්වන්නේ. තේන්නේ? දැන් ඔය අද අපි තාම අහලා හින්දා මේක නුවණක් හැටියට අපිට නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ නුවණ ආවොත් ක්ෂණිකව නිර්වාණ ඥානෙ උපදවන නිර්වාණ ඥානෙ කියන දුක්ඛේ ඥානං, එහෙනම් මෙච්චර පටිච්චසමුප්පන්න සිද්ධියකින් සත්‍ය නැතිනොත් නැති වෙන බව ඇත්තනම් ඕකනම් ඇත්ත. අතීතයේ නිරුද්ධ වෙච්ච බව ඇති බවට හම්බ වෙන්නේ අපේ මනසම නේද? ආයේ කිසිම කතාවක් නැහැ දැන් යාට. බැහැර තියනවා තියෙන ඒවා කඩ කඩ බලන්න ඕනේ. මොකද අතීතයේ අනාගතයේ දෙක ඇති බවට සිහි කරන්නේ මනෝවිඥාණය විතරමයි. එයා දන්නවා දැන් අර හේතුඵල ධහම පටිච්ච සමුප්පාද පන්න බව බැලුවා නම් බැලුවේ මේ නුවණ ගන්න මිසක එතනින් එහාට ඒක කෘත්‍යයක් නැහැ. හොඳට මතක තියාගන්න, නිවන් දකින්න කම්ම මේ ටික ඔක්කොම කරනවා නෙමෙයි, ඔක්කොම කළා නිවන් දකින්නවා නෙමෙයි. තේරෙනවා මම කියන එක? මේ පටිච්ච සමුප්පන්න බව බැලුවා නම් බලපු එකේ විපාකයේ කෘත්‍ය ටික තමයි සත්‍ය ඥානය පිළිතනවා මහත්තයා. සත්‍ය ඥානය කියලා කිව්වේ නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වෙලා ඒක ඇත්ත, නොහටගත් දේ හටගත් ඒක ඇත්ත, හටගත් දේ ක්ෂය වෙන, වැය වෙන, වෙනස් වෙන, නිරුද්ධ වෙන ස්වභාවයයි යුක්තයි කියන නුවණ එනවා. ඊට පස්සේ මේ ඇත්ත දකින්න කොටයි එයාට හම්බ වෙන්නේ එහෙනම් මේ මෙච්චරකල් දුකාවේ මේ ඇත්ත සාත්ම වුණුකම නිසා නේද? නැත්තම් දුක්ඛ ඥාන මේ පංච උපාදානස්කන්ධ දුක සම්පූර්ණ මනෝමයයි නේද? ඒ කියන්නේ අපි කියමුකෝ ඊට පස්සේ එයාට එන්නේ කෙලින්ම හම්බ වෙනවා අතීතේ යම්ම අද්දකීමක් සිහි කරනවා මේ ඔක්කොම මනස පිළිබඳවක් නේද? මේ ටික කොහොම නැතෙන්න ඕනේ නේද? ඒ කියන්නේ සත්‍ය අච්චරමන අර හේතුඵල ධර්ම දකින්නේ සත්‍යයක් තමයි තේරුණානේ. අතීතේ නිරුද්ධ වෙලාමයි කියන එක හොඳට ඉගැන්නුවා ඒ හේතුඵල ධර්ම හරියට ආවන. ඒක දැන් මාත් වෙලා මේක කරගෙන යනකොට නිවන් දකී කියන තැනක ඉඳගෙන කරන නිසා මේ නුවණ එන්නේ නැත්තේ. මේ නුවණ ගන්නයි මේක කරන්න කියන දැනුමෙන් ඔක කළා නම් මහත් මහත් වෙලාගේ නුවණක් වෙලා අතීතේ නිරුද්ධ වෙලාමයි අනාගතේ උපදිලා නැමයි කියන එක. එහෙම වුණා නම් ඒක නුවණක් වුණා නම් ශනික වෙනවා. අතීතේ නිරුද්ධ වෙලා නම් අතීතයට ඇති බවට හම්බ වෙන මේ වපසරිය මේ කොටසයි ප්‍රපංච කියන්නේ. මේ කොටසටයි ආශ්‍රය කියන්නේ. මේ කොටසටයි කෙලස් කියලා කියන්නේ. ආශ්‍රය ක්ෂේත්‍රම කියනකොට මේ අද්දකීම ඔක්කොම මනසින් අයින් කරන්න ඕනේ. මනසින් නැති කරන්න ඕනේ. අනාගතේ ඉපදිලා නැතිනම් ඉපදුණු නැති අනාගතයක් ගැන සිහි කරන්න බෑ. එහෙනම් සිහි කරන්න පුළුවන් තරම් තියෙනවනම් මේ ටික ඔක්කොම කෙලස් නේද? මම තවට හිතින් ගෙදර යනවා කියලා හිතනවනම් තත්ගල දන්නවා මේ මම ගෙදර යනවා කියලා අහුවේ සිද්ධි ටිකම තමන්ගේ මනසේ කෙලෙසයක් කියලා අහුවෙනවා. ඒ වගේ මේ ටික පිළිපියහම සත්‍ය ඥානෙ තේනවා, උද්‍යෝග ඥානෙ ඔය ටික දැක්කහම සත්‍ය ඥානෙ පිළිපියහම එයාට මාර්ග ඥානෙ තේනවා, දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං කියන මෙන්න මේ ටික තේනවා. ඒ ටික තියෙන්නේ තමන්ගේ මනස තුල උපදින මෙන්න මේ ධර්මයේ ඒ ධර්මයන් ගැතිවීම නැතිවීම බලන්ඩයි කියන කාරණාවට. ඒකයි මම කිව්වේ තාම අපි ඒ 160ක් නැහැ කියලා කිව්වේ. මොකද ඔය උද්‍යය බලපු නුවණ මුහු කරන්තෝනේ තුන් කාලේ නිරුද්ධයි කියන නුවණට. ඒ නුවණ මුහු කරන්තෝනේ ඊට පස්සේ එහෙනම් තුන් කාලේ ඇති බවට හම් වෙන ටික කෙලෙසෙන්නේ මේක හිඳින්ද මොකද්ද කරන්න ඕනේ කියන තැනක. අන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් පෙන්වන්නේ ඒ ටික හිඳින්ද තමයි සීල සමාධි ප්‍රඥා කියලා පෙන්වන්නේ. එහෙම නැතුව අර ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ තමයි ඒක ප්‍රඥාවවත්. ඒ ටික අවබෝධ කරගන්න සීලේ සීල සමාධි වඩලවත් නෙමෙයි. ඕක ඇත්ත ඇත්ත කරන්න දෙයක් නෑ අපිට. සත්‍යයේ දැන් අපිට හේතුඵල ධහම බලනකොට උත්තරයක් ආවනේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා. දැන් ඒ උද්‍යෝග ඥානයේ බැලුවේ මේ නුවණ ගන්නයි. ඒක හොරෙක දෙන්න ඕනේ. අපි මේ කරන එක දැන දැකම කරන්න ඕනේ කියලා මම කියන එකින් එකට. මේ උද්‍යෝග ඥානයේ ස්කන්ධයන්ගේ උද්‍යෝගය බැලුවේ සත්‍ය ඥානය පිහිටවා ගන්නයි. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය. ඕකට කියනවා අන්‍ය ඥානය කියලා. මේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය අනුගේ නුවණක් ඇති කරගන්නයි. අතීත ධර්මයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙලා නැහැ වර්තමානයක් විතරයි තියෙන්නේ. ඒ විකත හටගෙන නැති වෙනවා. තියෙනවා ඉන්නව නෙමෙයි. ඔය නුවණ පාදින්දයි. ඊට පස්සේ ඒ නුවණ ඒ සත්‍ය ඥානය මොකටද? ඒ සත්‍ය ඥානයෙන් ඔසවනවා නුවණක්. එහෙනම් අතීතයේ ඇති බවට අනාගතයේ ඇති බවට වර්තමානයේ ඇති බවට හම්බ වෙන මේ මනසම වැරදි නේද? මේ ටික නේද ප්‍රපංච? මේ ටික නේද කෙලෙස්? මේ ටික නේද මනස මේ නිරුද්ධ වෙන්න ඕනේ කියලා නුවණක් එනවා. ඊට පස්සේ අන්න දැන් තමයි ඒ මනස තුල තියෙන අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය ම අපි තුල තියෙන මේ ගතිය මතයි සීල සමාධි ප්‍රඥා තියෙන්නේ. මිසක සීලයක පිහිටලා හිත සමාධි කර කර උපදින විචාරකයන් තමා තුල මහතගෙන නැති වෙනවා කියලා බලලා මේ ආශ්‍රයයක් හිඳලා එතකොට එහෙම බලන්න ඒකනේ සිහි වෙනදී බාහිර තියෙනවා කියලා යන්න ආයෙත් ඒකම එනවා. ආයෙත් බල මේ gedara කියලා සිහි වෙනකොටම බාහිර කියලා යනවා කියන්නේ ආයෙත් ඒකම තහවුරු වෙනවා. ගෙදර කියලා සිහි වෙනකොට නෑ ඒක තමා තුළමයි. තමා තුළම හටගෙන නැති වෙනවා කියලා බලන්න බාහිර තියෙනවා කියන කෙලෙස් අඩු වෙනවා. තමා තුළම නිරුද්ධ වෙනවා. හැබැයි තමා තුළ හටගෙන තමා තුළමයි මේක නිරුද්ධ වෙන්නේ කියන එක බලා ගන්න බෑ. ඒක අපහසු. ඒ හින්දාම තමයි අපිට සමාධිය ඕනේ. සමාධියෙන් කරන්නේ බාහිරමයි තියෙන්නේ ගෙදරමයි තියෙන්නේ කියලා පෙන්වන gati අඩු කරනවා. තමා තුළ හටගත්තු විතර්කයක් මේ කියන එක පෙන්වගන්න ඉඩ තියෙනවා. ඕකයි සමාධියෙන් කරන කෘත්‍ය ටික. සමාධියෙන් කරන්නේ ඇත්ත ඇති හැටි දකින්න. gedara කියලා තමානම් සිහි කළේ තමා සිහි කරපු බව දකින්න ඉඩ ලබා දෙනවා. බාහිර තියෙන දෙයක්මයි කියලා බාහිරට පෙන්වන ගතිය අඩු කරනවා සමාධිය. මොකද එහෙම ඒ සමාධිගත නැති මනසකදී gedara කියලා පහළ වුණාම gedara තියෙන දෙයමයි කියන මට්ටමක යෙදිලා තියෙනවා. ඒ ගතිය එහෙමම තියෙද්දි හිඳින්න බැරි හින්දා, හිඳෙන්නේ නැති හින්දා සමාධියෙන් අර ගතිය අඩු කරාම තමා තුල හටගත් දේ නැති වෙනවා කියලා බලන්න පුළුවන්. එතකොට බාහිර තියෙනවා කියන ගතිය අඩු වෙනවා. ඊට පස්සේ සමාධිය ඇති කරගන්න උපකාරයි සී කය වචන දෙකේ සංවරය. සීලේක පිහිටල සමාධි වඩමින් උපදින උපදින ස්කන්ධයන්ගේ ඒ කියන්නේ දැන් gedara කියලා සිහි කළොත් එයා දන්නවා මේ අනිත්‍ය දෙයක් උපන්නා, ජරාවක් උපන්නා, මරණයක් උපන්නා, රෝගයක් උපන්නා, හුලක් උපන්නා, ගඩක් උපන්නා කියලා බලන්න පුළුවන්. අයි ඔය gedara කියන අරමුණ හදිසිය මරණ නැති නොකර තිබුණොත්, මරණාසන්න මොහොතේ සිහි වුණොත්, ඔය කෙරෙහි තණ්හාව පිහිටලා ප්‍රතිසන්දි වශයෙන් දැකගත්තොත්, යම්තා රෝග තියෙනවා නම් ඒ හැම රෝගයක්ම හැදෙනවා නම් ඒ රෝග හදා දෙන ප්‍රතිසන්දිය ලබා දෙනවා මේ දේ එන සමේකු රෝගයක් වගේ. යම් මේ වගේ නිමිත්තක් සිහි කළ ප්‍රතිසන්දි වශයෙන් ලැබුණොත් යම්තා උල් පිනිසි කඩු පහරවල් වැඩි නම් ඒ වගේ උපත්යක් ලබා දෙන නිසා මේක හුලක් වගේ. යම් රෝගයක් හැදිලා හොරි කුස්තියක් හැදිලා මුළු ජීවිතේම සැරවෙදී වෙන උපත්යක් ලැබෙනම් එබඳු උපත්යක් ලබා දෙන්න පුළුවන් බෑ මේක ගඩක් වගේ කියලා උපදින උපදින විතරකේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන් හුලක් වශයෙන් ගඩක් වශයෙන් බලන්න පුළුවන් අපිට. ඒකෙත් අර්ථ තියෙනවා. එහෙම බලනවා මේ සමතකම තහනකින් හිත වඩනවා අපව සීලයට පිට. හොඳට මතක තබා ගන්න සීල සමාධි ප්‍රඥා කියන තුන යෙදෙන්නේ ඔතෙන්ට මිසක දැන් මේ සීලේක පිළිපද සමාධි වලවල ස්කන්ධයන්ගේ උදේරය දැක ගන්න හදනවා නෙමෙයි හැමදාම. ඒ සීලේක පිළිපද හිත සමාධි කළා ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බැලුවනම් ඒ බලපෑකේ කෘත්‍ය ටික ඉවරයි තුන්කාලයනුවදී නුවණාව. තේරුණාද? තුන්කාලයනුවදී නුවණ ඉන් කෙරෙන්න තියෙන කෘත්‍ය ටික ඉවරයි. අතීත නිරුද්ධ වෙලා අනාගතය ඉපදිලා නැහැ, වර්තමානය හටගෙන නැති වෙනවා කියන නුවණින් කෙරෙන දුරු කෘත්‍ය ටික ඉවරයි. එහෙනම් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඇති බවට හම්බෙන මේ ටික නේද දුක, මේ ටික නේද කෙලෙස් කියලා ආවන. එතකොට ඉබේම දුක්ඛේ ඥාන කියන දඩ ඇවිල්ලා දැන් අපි. අර සත්‍යඥානීය ගාවට මාර්ග ඥානෙ පිහිටලා දැන් මේ තියෙන්නේ. ඊට පස්සේ එහෙනම් මේ දුක නිරුද්ධ කිරීම සඳහායි මේ ප්‍රතිපදාව තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධ දුකේ නිරෝධයටයි මේ ප්‍රතිපදාව දැන් තියෙන්නේ. ඊට පස්සේ සීල සමාධි ප්‍රඥා කියන සීලයක පිටලා සමාධි වඩමින් අර වගේ උපදින උපදින ධර්මයන් අනිත්‍ය හැටියට, දුක් හැටියට, රෝගයක් හුලක් හැටියට බලන්න ඕනේ. එහෙම බලනකොට 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 වෙන්නේ සමාතිල පවතින මේ දැන් මහමුද රැල්ල වගේ පහළ වෙන විතරක ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙන්න ගන්නවා. සිහි කරනවා ගෙදර දරුවා කියලා. අනිත් අතට නෑ, ගෙදර දරුවා කියලා සිහි කරන්නේ අපිනේ. නෑ ඒ වුණත් එහෙ තියෙනවා, නෑ ඒ වුණත් එහෙ තියෙනවා කියලා හිතන්නේ තමන්ට කියලා. මේ වගේ මෙහෙම 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 බලාගෙන යනකොට ඉතාසියු විතර්ක පහළන ඉතාසියු විතර්ක කියලා කියන්නේ අපේ මහත් වෙලාට තමන්ගේ අතපය තියෙනවා කියලා තේරෙන බවක් තියෙනවා නම් ඒද හිතක පහළ වෙන විතර්කයක්. මේ ශරීරයේ තාම මල හිතාගන්න මලමිනියක් වගේ කියලා මලමිනියට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒිට මෙහා දැනෙන යම්ම දැනීමක් හැඟීමක් තියෙනවා නම් ඒ ඔක්කොම හිත පිළිබඳ වුණා. ඒ ඔක්කොම නිමිති. ඒ ඔක්කොම එකදු පැවැන්න මුලක් තරම් හේතුව කර තිබුණාම ප්‍රතිසන්දිත යනවාමයි. ආ තණ්හාව ඕනේ මරණ ජීවිත අතහරිනකොට තියෙන දේ අල්ලගන්නවා කියන එක තමයි විඥානීය ස්වභාවය. ඊට පස්සේ මෙන්න මේ තැනට ආවහම ඒ කියන්නේ ඒ විදිහට සීලයක පිළිලා සමාධි වඩවඩ උපදින උපදින විතරකයන් බලනකොට තමා තුල කියලා ඉතලා රළු රළු විතරක හම්බෙනවා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් කියන ඒවා බාහිර තියෙනවා තියෙනවා කියන ගතිය කැපිලා කැපිලා අඩු වෙලා ටිකක් ඒව සිහිතරුන්නේ නැහැ. තමම්නේ සිහි කරන්න කියන ගතියට ටික ටික එනවා. ඒ තමයි කෙලස අඩු වෙනවා කියන්නේ. ඊට පස්සේ තමන් ඉන්න වට පිටාව අස්දක වහගත්තාම වුණාම දේවල් දොරවල් මේ මිනිස්සු ඉන්නවා වට පිටාව තියෙනවා කියන හැඟීම අහු වෙනවා. ඒකද විතර්කයක් කියලා. ඒකද ওই විදිහට බලන්න බලන්න ඒවත් විතරකයි කියලා තමන් හඳුනගෙන බලන්න 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 ඊට පස්සේ තමන්ට තමන්ගේ අත්පය ඇති ස්වභාවය හැඟීම් ස්වභාවයක් තියෙනවා නම් ඒකේද විතරකයක් කියලා තේරෙනවා. අන්තිමට ඒ ටිකක් නැතිනකොට යම් සමතේකට හිත තබපු සති නිමිත්තක් කියන සති නිමිත්ත කියන තැනට පොයින්ට් වෙලා ඒ සති නිමිත්තද නිමිත්තක් කියන තැනින් ඒකේ අනිත්‍ය කියන තැනට වගේ එනවා. අන්න ඒ මට්ටමට එනකොට මේ කෙලෙස් ගොඩාක් සංසිඳෙනවා. දැන් මෙහා පැත්තේ බුද්ධංග ධර්ම වැඩෙන්න ගන්නවා සංසිඳෙනවා කියලා කියන්නේ එහෙම සංසිඳෙනකොට හිතේ ප්‍රමෝදය කියලා එකක් ඇති වෙනවා. ඒ ප්‍රමෝදය නිසාම කෙලෙස් සංසිඳනකොට ඇති වෙන ප්‍රමෝදය නිසාම නිරාමිත ප්‍රීතිය කියලා එකක් ඇති වෙනවා. ප්‍රමුජිතස්ස ප්‍රීතිජායි. ප්‍රීති සහගත ස්වභාවය නිසාම හිත කය දෙක සංසිඳනවා. ප්‍රීති මනස කායම් පස්සම්බති. පස්සද්ද කායේ සුඛං වේදේති. කය සංසිඳනකොට හිත කය දෙකම සැප සහගත වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. හිත සමාධි වුණ සැපසහගත කල හිත සමාධි වෙන සමාහිතේ චිත්තේ යථා භූතං පජානති. හිත සමාධි වුණාම ඇත්ත ඇති හැටි දක ඔන්න දැනුයි මහත් වෙලාට ඇත්තටම අතීතේ නිරුද්ධ වෙලා නේද අනාගතේ ඉපදිලා නෑ නේද වර්තමානයේක විතරක් හටගෙන නැති වෙනා නේද කියන ඇත්ත පේන්නේ ඉස්සෙල්ල දැනගෙන අර ඇතුළත තියෙන කෙලෙස් ටික හිඳගෙන 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 ගියාම මෙහෙන් ප්‍රීති ප්‍රමෝද පස්සද්ධි කියන ටික ඇවිල්ලා ධ්‍යාන මට්ටමට එන එකයි ඔය වෙන්නේ. දැන් මෙන්න මෙදාටයි ඇත්ත දකින්නේ. ඔන්න දැන් ඇත්ත සත්‍ය දකින්නවා මහත් වෙලාම. දැන් තාම දන්නවා එදාට ඇත්ත ඇති හැටි දකින්නට කලකිරෙනවා. අනේ ඇත්තටම අතීතේ නිරුද්ධ වෙලා නම් අනාගතේ ඉපදෙලා නැත්තම් මෙහෙම තැනක මේ තුන් කාලේම අරගෙන දුක් විඳපු මනස ගැන එදාටයි කලකිරෙන්නේ. කලකිරෙනකොට නොයැලෙනවා නොයැලෙනකොට මිදෙනවා. මිදුනහම කෙලෙසුන්ගේ මිදුන මාතු උපදින්නේ නැහැ කියන පත්‍යවේක්ෂා නෝන 15 වෙනි ඉඳේමයි. මිදීම පිණිස පවතින නුවණ ගන්ඳ අමුතින් උසාවක් වෙන්න ඕනේ. කෙලෙසුන්ගේ මිදුනහම ඉඳේම ලැබෙනවා. කෙලෙසුන්ගේ මිදීම ගන්ඳ උසාවක් වෙන්න එපා මහත් වෙලා. කල නොයැලුනහම මිදෙනවා ඉඳේම. නොයැලීම ගන්ඳ උසාවක් වෙන්න එපා. කල කිරුනහම නොයැලෙනවා ඉඳේම. කලකිරීම ගන්ට එපා. ඇත්ත ඇතිහිටි දකින්නකොට කලකිරෙනවා. ඇත්ත ඇතිහිටි දකින්ද උත්සාහවත් වෙන්න යන්න එපා. හිත සමාධි දවසට ඇත්ත ඇතිහිටි ඉබේම පේනවා. හිත සමාධි කරගන්න යන්න එපා අමාරුවෙන්. හිත කයදක සපසහගත කල්ලි ඉබේම හිත සමාධි වෙනවා. හිත කයදක සපසහගත කරගන්න යන්න එපා බෑ. හිත කයදක සංසිඳුණු දවසට හිත කය හිත දෙක සපසහගත වෙනවා. හිත කය දෙක සංසිඳන බව ගන්න යන්න එපා. ගන්න බෑ. ඒක ඉබේම වෙනවා. නිරාමිෂ ප්‍රීතිය ඇති තැනදී. නිරාමිෂ ප්‍රීතිය කවදාවත් ගන්න බෑ. ගන්න යන්න එපා. වෙන්නේ නැහැ. ප්‍රමෝදය ඇති තැනදී ප්‍රීතිය කෙනෙකු උපදිනවා. ප්‍රමෝදය කියන එක කවදාවත් ගන්න බෑ. ගන්න යන්න එපා. යෝනිසෝ මනසිකාර්ය නිසා ප්‍රමෝදය ඇති වෙනවා. යෝනිසෝ මනසිකාර්ය මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක්, දුක්දයක්, රෝගයක්, කුලක් ඇතිද යෝනිසෝ මනසිකාර්ය කළ යුතුයි. ඒ ටික අනිත්‍ය දෙයක් උලක් ගයක් හැටියට මානසිකාරය කරන්නේ මේක තමා තුළ උපන් විතරකයක් හැටියට හඳුනාගෙන ඒක බහැරට යන්නේ නැතුව එහෙම කරන්න උපකාර පිණිස තියාගන්නවා සීලය. සීල නෙමෙයි සමාධිය. සමාධිට උපකාර පිණිස තියාගන්න සීලය. සීලයක පිහිටලා චිත්ත සමතයක් ඇති කරගෙන තමා තුළ උපදින උපදින හැම විතරකයක්ම විතරකයක් හැටියට හඳුනගන්න. ඇයි විතරකේ විතරකයක් හැටියට හඳුනගන්නේ? දැන් මේව ඇත්ත නෙමෙයි. සිතේ පහළ වෙන සිතිවිලි මාත්‍රයක් විතරයි කියන නුවණ හෙල්ලෙන්නේවත් නැතුව බාහිරට යන්නේ නැතුව තමා තුළම හිටිනවා. මොකද අර සත්‍ය ඥානෙ පිහිටලා ආවොත් අහගත්ත ගන්නේ මේ කියන්නේ අතීතයේ නිරුද්ධ වෙලා නම්, ඒ කියන්නේ අපේ කවුරු හරි කෙනෙක් මැරුණා නම් මැරුණු කෙනා ඉන්නවා කියලා සිහි කරන එක මනෝමය සිද්ධියක් මිසක මෙහෙම සිහි කරන කෙනෙක් ආයෙ දැන් කොහෙවත් නැහැ කියලා හොඳට එයාට නුවණ තියෙනවා. එහෙම එහෙම බලලා 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 මේ ටික හින්දාම හිඳුණු දවසට අර පැත්තෙන් ප්‍රමෝදය, ප්‍රීති, පස්සද්ධි, සැප, සමාධි කියන තැනට ආවහම තමයි ඔන්නෝයි දැන් අහගත්ත ඇත්ත දකින්න දවසට එදාටයි. හොඳට මතක තබා ගන්න ඕනේ අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදිලා නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන මේ වචනේ කියන්නේ, ওই වචනේ කියන්නේ කාටද? අතීතයේ අනාගත වර්තමාන කියන තුන් කාලයක් තියෙනවා කියන මනසටයි කියන්නේ. අපි කිව්වොත් ඔබතුමාලා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ, මම කිව්වොත් මහත්තුරුනේ ලංකාව කියලා එකක් තියෙනවා, ඒකට යන පාරක් මෙන්න මෙහෙමයි කියලා කිව්වොත් අහගත්ත ගමම ඔයගලන්ට ලංකාව පේනවද? ඔතන ඉඳලා පේනොත් තමයි සුදු මෙන්නේ. පේන්නේ නැති හින්දා ලංකාව කියලා එකක් නැහැ. මේ හාමුදුරුවෝ කියන්නේ බොරු කියලා හරියයිද? හරියන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ, මම ලංකාවක් තියෙනවා, ලංකාවට යන පාර මේකයි කියලා කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න කට්ටියට. එතකොට එයා ඊට පස්සේ ලංකාව තියනවා කියපු පාරේ ගිහිල්ලා ගිහිල්ලා ලංකාවට යන්න තෝරන. එදාට ඕස්ට්‍රේලියාව තෙන්නු තමයි පුදුමේ නේද? ඒ වගේ අතීත ඒකේ මම උපමා කළේ අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙලා නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන ඇත්තක් තියෙන්නේ කියලා කියන්නේ මම අතීත අනාගත වර්තමාන මේ තියෙනවා ඉන්නවා කියන තැනක මනස තියෙන ඕගලන්ටයි. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියන ධර්මය වඩලා මේ අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා වර්තමානයේ තියෙනවා කියන මනස දුරු කළා මෙතෙන්ට එන්න පුළුවන් කියලා කියන්නේ ඔය මනසටයි. දැන් ඔය ටික අහගත්ත කියලා තාම ඕගොල්ලෝ ඉන්නේ ලංකාව ගැන අහගත්ත කියලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ වගේ. තාම ඉන්නේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලේ තියෙනවා කියන මනසේ. ඒ හින්දා ඔතෙන්ට මැනලා මේ හාමුදුරේ කීපිට ඇත්තද දන්නේ නැහැ කියලා කෙහෙද කියලා විමුති පුරවා ගන්න එපා. ඔතෙන් ඉත ඉන්නකොට ඕස්ට්‍රේලියාවේ ඉන්න මහත්තයා ලංකාව පෙවුනොත් තමයි පුදුමේ. නොතනීම පුදුමයක් නැහැ. ඒ වගේ ඔය මනසේ ඉන්න කෙනාට මේ කියන එක පෙවුන නම් තමයි පුදුමේ. අපි හිතාගෙන ඉන්නේ මේක ඇත්ත නම් පේන්න ඕනේ කියලානේ. ඇත්තනම් දෙන්න ඕනේ නෙමෙයි ජීවත් වෙන්න ඕනේ කියන තැනකට එන්න. ලංකාව තියෙනවා කියලා එකක් තියෙනවා, ඒකට යන පාරකුත් තියෙනවා කියන එක මේ මහත්තර ඔතේ ඉඳන් කිව්වොත් ඔය හාමුදුරුවෝ කිව්වට ඇත්තනම් මේ තේන්නට අපිට කියලා ඔහේ ඉඳන් කිව්වට හරියයිද?
හරියන්නේ
නැහැ. මං කියන එක තේරෙනවද මත්තේ? තේරෙනවා
හාමුදුරුවනේ.
තේරෙනවා. එතකොට ඒ නිසා ඊට පස්සේ මහත්තයලට නුවන් එන්න, එහෙනම් මේ සීල සමාධි ප්‍රඥා තියෙන්නේ මොකටද? මෙන්න මේ මෙතෙන්ට යන්න නේද? මොකද්ද අතීත නිරුද්ධේච අනාගත ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැන දකින්න තැනට මනස ගන්නයි. ඊට ඔය සීලයක පිළිපද සමාධිය වැඩ නුවණින් බලනකොට වෙන්නේ මොකද්ද? අන්න අර ප්‍රමෝදය ඇවිල්ලා, ප්‍රීතිය ඇවිල්ලා, පස්සද්ධිය ඇවිල්ලා, සැපය ඇවිල්ලා හිත සමාධි වෙනවා. අන්න එදාට පේනවා. ඕ මාර්ගය ආවද සීල සමාධි ප්‍රඥා වැඩනකොට ලංකාවට එන පාරේ ආවා වගේ දැන් ඔන්න ලංකාවට එන්නේ. ඒ වගේ අන්න ඒ තැනට යනකොට මහත්තයාට පෙනෙයි ඇත්තටම අතීතයේ නිරුද්ධලා අනාගතයේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නැතිවෙනව නේද කියලා. උතින් එහා කරන්න දෙයක්වත් නැහැ. ඉතින් නිවන් දකින්නවා කියලා කියන්නේ ඕනෝක නිවන කියන එක මහත්ය බැරි දෙයක් හෝ නොලැබෙන එකක් නෙමෙයි, අනිවාර්යයෙන්ම පුළුවන් ගියොත් යවන එකක්. නොගියොත් යවෙන්නේ නැහැ. ඕගොල්ලෝ මේ තුන් කාලයේ තුලම අහගෙන දැනගෙන ඉගෙනගෙන හිටියොත් මේ ලෝක නිරෝධය, කාල නිරෝධයෙන් හම්බ වෙන දර්ශනේ හම්බ වෙන්නේ එතෙන්ට මනසෙන් ඉන්නේ නැහැ. ඒකට නියුත් යවෙනවමයි නේද? ඉතින් මේ මේ මේකෙදි චුට්ටක්වත් ප්‍රාර්ථනා වුණ නැහැ මහත්තය, චුට්ටක්වත් අදහන් දුන්නේ නැහැ. අනික මන්ද මත තේරන දේ මහත්තයට තේරෙනවද කියන එක මම දන්නේ නැහැ. චුට්ටක්වත් විමතියක් නැහැ, කෙසේද කියන එකක්වත් මේක හරියට තේරුනොත් ඒ කියන්නේ තමන්ට තමන්ව ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට තේරෙන්න ඕනේ මේ මේකනේ කරන්නේ කල යුත්තේ කියන එක. නැතිනම් අපි උද්‍යය බල බල යනකොට නිවන් දකි, නැත්නම් ඇත්ත ඇටි හැටි දකින්න ඕනේ එතකොට නිවන් දකි කිව්වට අපි මොකද ඒ දකින්න හද නිවන කියන්නේ? ඒද කරන්නේ කියන එකට නුවණ තියෙන මේ දේ කරන්නේ මේ නුවණ ගන්නයි, මේ නුවණ තියෙන්නේ මේ නුවණ ගන්නයි, මේ නුවණ තියෙන්නේ මේ නුවණ ගන්නයි කියන්නේ. මම ඔය හැම වෙලාවෙම කියන්නේ හැම දෙයක් අරඹයාම තෙන්නි දැක දැක යන්න ඕනේ මිසක හනා මුට්ටි ගන්න වැඩේ නම් හරියන්නේ නැහැ. මං කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඕක ඔය ටික පටිගත කරලා තියෙනවා. දැන් කීප ටික පටිගත කරගත්තේ නැද්ද?
ඒකම හැමෝම පටිගත කරනවා පටිගත කරනවා.
ඔය ටික හරි වටේ ටිකක් අහන්නකෝ ඔය ටිකේදී. ඉතින් මේ
එහෙමයි.
හදයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා.
මේ
ඒක කතා කරමු. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, මම මේ දෝෂකට කියනවා නෙමෙයි, වර්තමාන නොයෙක් භාවනා ක්‍රමවලට මම මේ පෙන්වන ධම පටහැනි මේ මට වෙහෙසක් වෙනවා. මහත්කලා නොයෙක් නොයෙක් අදහස් ඇති කරගෙන මේකෙන් දිහා බැලුවොත් මොකද මේ ධම දිහා ඇස්තරලා බැලුවේ නැත්තම් තේින්නේ නැහැ. ඒ හින්දා මම කියන්නේ සද්ධාව මං කියන එකට පිටවම ගන්න කියන එක නෙමෙයි, සද්ධාව පිටවම නැද්ද කියන එක තේරුනොත් මිසක නැතිනම් අපි මෙව කරන්න ගන්න ඕනේ. තේරුම් ගන්න මේක උත්සාහවත් වෙන්න, තේරුනේ නැත්තම් මේක වැඩක් නැහැ කියලා අතහරින්න. ඒක මෙහා මම මේක මතක් කළේ හැම දෙයක්ම මොනවා හරි කර කර මේකත් ඒ අතට ඒ ගොඩේ එකක් හැටියට දාගෙන කරන්න එපා. ඉතින්ලා ඔක්කොම අතහැරලා මේක විතරක් කරන්න, මේ කියන දේ පොඩ්ඩක් හිතන්න ගවේෂණය කරන්න, හරි නොගියොත් දෙකක් නේ අතහැරලා ගන්න. ඈ මේ ආමුදුරෝ පය ගහලා කිව්වත් අපිට කමන්නේ, අපිට මේ දුක නැති වෙන්නේ නැත්නම් අපිට මේ දර්ශනය තේරෙන්නේ නැත්නම් අපි කරපින්නගෙන යන්න ඕනේ. ඊට පස්සේ යන්නේ එදාට තව එකකට යමු එන්නේ. ඒකෙදි කවුරු වුණත් කමන්නේ, ඒකෙදි අවංකවම යෙදিলা, අවංකවම හිතලා ගවේෂණය කළ බලන්න ගොඩක් ගොඩක් අරකටත් පයින්නවා මේකටත් පයින්නේ නැතුව එදාට මේක අයින් කරුවා. දැන් මේකට ඒකේව ගලපන්න නැතුව ඒක අයින් කරුවා, මේක අයින් කරුවා, ඒක හරියට මේදෙනවා. ඒ වගේ යම් සත්‍ය ගවේෂණයක් කරනකොට අපි හොඳට මතක තියාගන්න ඕන අච්චාරු හදාගන්න තියෙනවා. අච්චි මොකද කියන්නේ මේ අම්මලා වෙද්දපමත් මේ හැටි මගේ
නෑ නෑ නාවක නෑ වාසේ සත්‍ය තමයි දේශනා කරන්නේ. ඒක අපි අහගෙන ඉන්න ගොනමක් කරත්
මේ මම කියන්නේ නැත්තම් අපිට අපි බුදුදහම මොකද්ද කියලා නෙමෙයි අරහම් ගංග දහමට මේ දහම ගැලපෙනවද කියලා බලන්නේ. මම මොකක් හරි කියවා මහත්තයා තව ස්වාමීන් වහන්සේලාමගේ එකක් ඇහුවාම දැන් ඒක මේකට ගැලපෙනවද, මේ හාමුදුරුවෝ මේකට ගැලප, අපි අන්තිමට තව කාගේ කාගේ හරි දේශනා ගලප ගලපිනවා තියෙනවා මිසක අපිට එක තැනකින්ම සත්‍යයක් අවබෝධ කරගන්න කිව්වේ. ඒ හින්දා මේ කියන කාරණාව මොකද්ද කියන එක තැනකින් හරියටම ගවේෂණය කරගන්න අපිට හරියට කාරණාව තේරුණු දවසේදී කොතනකින් හරි මෙන්න මේක කරන්න ඕනේ කියලා එදාට මුළු ලෝකේ තියෙන ඕනම එකක් ඇහුවට කමක් නැහැ. මොකද ඇත්තටම ගන්න ඕන දේ ගන්නත්, අතහරින්න ඕන දේ අතහරින්නත් ගන්න එදාට. මේ ඒ එකෙක් අපි සත්‍ය අනුරක්ෂිත ඉන්න ඕනේ, අපි අපිව රැකගන්න වෙනවා. මොකද මේ හිතේ ස්වභාවය නොයෙක් විතර්ක උපදින සුළුයි. ඉතින් එබඳු මනසකට මුලින් රැකවරණේ සපයල තමයි අපිට මේ ටික කරගන්න එන්නේ. හොඳයි අපි රෝණ මහත්තයා කතා කරමු.
ස්වයං වහන්සේ මම මෙතන ඇත්තටම මේ අහන්න උත්සාහ කරන්නේ සමාධිය පිළිබඳවයි. අපි මොකද මූලිකම කාරණේ යුත්තේ මේ මාර්ගයේදී සත්‍ය ඥානය ප්‍රවණීම, ඒ සත්‍ය ඥානය ප්‍රමිච්ච ශ්‍රාවකයාට පුළුවන් වෙනවා ඉතින් කෘත්‍ය කියන කාරණා පිට සකස් කර ගන්න. ඉතින් මූලිකම වැදගත් වෙන කාරණේ සත්‍යයන්ට වක්කින. ස්වයං වහන්සේ දැන් මේ කරපු මේ දේතනාව තුළ සත්‍ය ඥානය වක්වීම සහායතන කියට කෘත්‍ය පිළිබඳව සෑහෙන දේශනාවක් ඉස්සරම කියුණා. අපි කගේ කරන එක මෙතෙන්දි මම අහන පොඩ්ඩක් පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ ස්වයං වහන්සේ සත්‍යඥානය කියන කාරණය පදනම්බලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය වැරදි ආකාරයෙන් ගැනීම. එහෙම නැත්නම් සත්‍යය දිශිය වශයෙන් බාර ගැනීම කියන කාරණය මම මේ වචනවලින් කිව්වට
එක මේ අතන ඉබරේ එක තවරක් එක රහන්න බපා කොලේට කොලේ යන්න බපා කෙටියෙන් කෙටියෙන් ගන්න මේ සත්‍ය ඥානය කියන්නේ එක දණක් ගන්න මේ ඔය මොන වචන වලින් කතා කරේත් අපි ඉන්න තැන් වලින් අන්තිම යථාර්ථය වෙලා තියෙන සත්‍ය ඥානය තමයි අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙන වර්තමානයේ හතගෙන නිරුද්ධ වෙනවා කියන තැන දර්ශනය තමයි සත්‍ය ඥානය. එතකොට කෘත්‍යඥානය කියලා කියන්නේ එහෙනම් මේ සත්‍ය සඳහා එළඹ සිටින විදිහට කටයුතු කරන්න ඕනේ. එහෙනම් කටයුතු කරන්න කියලා තියෙන්නේ මොකද්ද? මොකට බලන්න තුන් කාලයේ ඇත්ත ඕකනම් ওই පැත්තට විරුද්ධව තියෙන අපේ මනස අහිං කරන්න දෙන්නේ තියෙන්නේ. ආයේ ඔහි මුකුත් කරන්න තියෙනව නෙමෙයි. අතීතයේ නිරුද්ධච්ච බව සාත් කරගන්න සීල සමාධිය ලැබෙනව නෙමෙයි. ඇත්ත ගන්න දෙයක් නැහැ. ඇත්තේ කළ යුත්තක් නැහැ. ඉබේ සාත් වෙන්න ඕන එකක්. හොඳට මතක තියාගන්න මේක. අනාගතයේ නොහටගත් බව සාක්ෂාත් කරන්න යන්නේ නැහැ අපි. එහෙම මාර්ගයක් නැහැ. ඊට පස්සේ වර්තමානයේ හටගෙන නැති වෙන එක බලන්න සීල සමාධි ප්‍රඥා පුරන්නේ නැහැ අපි. හොඳට මම මේ කියන එක බලාගන්න මේක සත්‍ය නං. සත්‍ය ගන්න බෑනේ. සත්‍ය කියන එක සාර්ථක වෙන්න ඕන එක. එතකොට මේ ඇත්ත තුල අපේ මනස නැත්තේ මොකද? යම් නැත්තක් තියෙනවා නම් බොරුවක් තියෙනවා නම් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලේ ඇති බවට හම්බ වෙන බවක් තියෙනවා. දැන් කෘත්‍ය ඥානය කියන එකෙන් කරන්නේ මේ ටික ලෙහෙන එක. කෘත්‍ය කියන්නේ අර අතීත අනාගත වර්තමාන කියන තුන් කාලේ ඇති බවට හම්බ වෙන ටික මනසින් බැහැර ගන්න තමයි මේ ප්‍රතිපදාව. අන්තිමට යථාර්ථයේ මේ ටික බැහැර කෙරුවට කෘත්‍ය කියන එක මොකද? මේ ටික බැහැර වෙන්න තුන් කාලේ තියෙන මනස බැහැර වෙන්න ටික ටික ලං වෙලා තියෙන මොකේද අපි? සත්‍යඥානෙටනේ. සත්‍යඥානෙ. ඒ කියන්නේ තුන් කාලේ තියෙනවා කියන මනස අයින් කරන්න ලං වෙන්න මොකේද? අතීතේ නිරුද්ධ වෙච්ච අනාගතේ නූපදින බවට නේද ලං වෙන්නේ? ඒතකොට කෘත්‍යඥානෙන් අපි අන්තිමට කළ තියෙන්නේ මේ සත්‍යඥානෙ ගත්තනම් ඒක සාර්ථක කරගන්න තමයි කෘත්‍යඥානෙ. කෘතඥානෙ කියන්නේ කළා කියලා කියන්නේ අතීතේ නිරුද්ධ වෙච්ච බව සාර්ථක කළා, අනාගතේ නොහටගත් බව සාක්ෂ කළා, වර්තමානයේ හටගෙන නැති වෙන බව සාක්ෂ කළා. ඔන්න නිස්සාව සම්මා දිට්ඨිය ඕක. ඔතෙන්ට එන්න අපි වෙනට කලේ වෙන එකක්. මොකද්ද කලේ? පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැටි දුක් හැටි රෝගය හැටි බලබලා ඉඳලා පංච උපාදානස්කන්ධය එක නැවත නැවත අරමුණු උපදින ගතිය නවත්තලා මෙතෙන්ට
ආවේ.
එතකොට අපිට හම්බ වෙන්නේ සත්‍ය ඒවා එකයි ඒවන් ත්‍රිපරිවර්තන් ද්වාදසාකරණ යථාභූත ඥාන දර්ශන සුද්ධං හොයි. මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය හම්බ වෙලා සත්‍ය කෘත්‍ය කෘත කියන මේ ආකාරයට වැදුනහම ත්‍රිසුදේලා තින්නේ මොකද්ද? යථාභූත ඥාන දර්ශනේ.
එහෙමයි.
යථාභූත ඥාන දර්ශනේ කියලා කිව්ව මම සත්‍ය ඥානය තමයි. අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙලා නැහැ.
සම්දෙවිය
යථා ස්වභාවය තුළ මනස දැනගන්නව කතාවක් නෑ. මනස පිහිටලා තියෙන්නේ එතන. ඒ කියන්නේ ඒ ස්කන්ධයෙන් යථා ස්වභාවය යම් තේද ජීවිතයේ තේ. දැන් අපිට මේ අපි එයින් බැහැර වෙන නිසා ඒක බලන්න කියලා එකක් තියෙන්නේ. ඒ දේ ජීවිතයේ වුණත් ආය බලනවා කියලා එකක් නෑ. ඒ කියන්නේ දැන් එතෙන්දී සත්‍ය අපි කියමුකෝ දැන් සත්‍ය ඥානය තමයි අතීත අනාගත වර්තමාන කියන මේ ධර්මයන්ගේ ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්නේ. ඒ අවබෝධ වුණාම අපිට කෘත්‍ය ඥානයක් වෙනවා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධයේ දුකක් හැටියට පිළිසිඳ ගත යුතුයි. මේ තණ්හාව නැවත නැවත දුක ඇති කරන හේතුව හැටියට අවබෝධ කරගත යුතුයි. මේ තණ්හා නිරෝධය නැත්තම් මේ පංච උපාදාන ස්කන්ධයගේ නොහට ගන්න ස්වභාවයේ දුක් නිරෝධය හේතුවට සාක්ෂල යුතුයි. මේ සීල සමාධි ප්‍රඥා වඩලා මේ ටික කළ යුතුයි කියලා සීල සමාධි ප්‍රඥා ටික තියෙන්නේ අර තුන් කාලේ හම්බ වෙන මනස තුල පහළ වෙන ගොන්න නැති කරන විදිහ තමයි තියෙන්නේ. ඒ ටික නැති වෙනකොට ඉබේමයි ඔය අර ටික හිතන්නේ නේමවත්ද? තව ටිකක් ඔය කාරණා ටික හිමින් මේ කියවලා හිමින් බලන්න. අද මේ ඔක්කොම එකවරම ඔක්කොම ප්‍රශ්න ටික ලෙහෙන්නේ නැහැ. මොකද ලොකු ප්‍රශ්න ටිකක් ඇති වෙනවා. හැබැයි ඒ වගේම Tamante ආවේනික වෙච්ච නුවණක් ඇති වෙනවා ඕකෙන්. මේ කියන්නේ මේකයි නේද කියලා මම හිතනවා. අපිට මේ සිද්ධාන්තයේ ආධුනික දෙයක් නිසා තාම අපිද ලංකාව ගැන අහගත්තට ඕස්ට්‍රේලියාවේ ඉන්නේ නිසා ලංකාව නොපෙනෙන නිසා ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න ලෙහෙනවා මේක ටිකක් කරගෙන යනකොට. ඒ නිසා දැනට මේ ටික මහත්කල කරගෙන යන්න. මයිස්වාත්‍ය ඔව් මාත්‍ය පොඩ්ඩක් ඉන්න මයිස් මත මම දොරවහලා තිබුණේ. මයිස් මතය කතා කරන පොඩ්ඩක් දොර ආරෙ වෙනවා.
තාම මේ මාත්‍ය දෙක ධර්ම සාකච්ඡා.
පොඩක් කතා කරමු.
ආ කොහමද ඊළඟ රත් මහත්තයා? ආ අහහ නෑ නෑ ඉnde evi evi tag gala evi අම්ම
ස්වාමීන් වහන්සේ බොහොම කැමැත් වෙන ඕනාවෙන් මේ කැතරලා මේ ගොඩාක් දේවල් කියලා දුන්නා.
දැන් කට්ටියම ඉන්නවද?
ඉන්නවා කට්ටියම ඉන්නවා.
ආහහහ.
ඒ ඉතල කතා කරපු කට්ටිය.
ආහහහ.
ඔව් අපිට දෙත්තා ඔක්කොම.
හරි හරි හරි.
ඒක අර අපි රෙකෝඩ් කරපු සාර්ථක කියලාලා ඒක රෙකෝඩ් කරපු රට හරි ඒකත් අහලා
ආහහහ.
ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේට කතා කරේ.
ආහහහ.
මාත්‍ය
හරි.
එතකොට මාත්‍ය
ඉරම්බරයක්වත් වළඳන්න ඕනේ.
හරි බුලත් දැකලා නේද?
මා
මායේ මායේ පොඩ්ඩක් කතා කරගෙන. ඔව් මම දන්නවා කතා කරපු ඒවා. හොරෙන් කියන්න එපා කියලා කිව්වනේ. ඊනකොට මම මෙතන ආවා ඒක.
එහෙමද?
ඊනකොට මම මේ සද්දෙන් තේදී. චූර එහෙනම් දාගන්න. හරි මාත්‍ය මේ කවුද අර නායක මාත්‍යෙක් ඉන්නවලු පොඩ්ඩක්.
එන්නක. අර අපේ අර මේ උපවාසයේ මේ මෙච්චර මේ කැපෙලා අපි ඇත්තටම ගොඩාක් වාසනාවන්තයි මේ අහම්පෙන් වගේ මේ අවස්ථාව ලැබුණේ අපිට මේ විශාල වටිනා බොහොම වටිනා ධර්මයක් උපවාසයේ දේශනා කරලා ඉතින් අපි සියල්ලම එකතේලා උපවාසයට මේ පින් ලබා දෙනවා. ඒ වගේම උපවාසයේ මේ බලාපොරොත්තු වෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධේ නිර්වාණය උපවාසයට වහවා අවබෝධ වේවා නිර්වාණය ලැබේවා කියලා අපි ඔක්කොම ප්‍රාර්ථනා කරමු අපේ සම්බුදු
සාදු 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 මහත්තයාටත් එසේම වේවා. එහෙනම් තෙරුවන් සරණයි මහත්තයා.
අපි වෙන ගමු. උදේ පාන බලන්න යන්න. ඒක
උදේ. එහෙනම් අපි පස්සේ හම්බ වෙමු. හොඳයි. සම්බර සම්බුද්ධ සාමි වරණයි. මම නිදා ගන්න හැදුවද නින්දෙන්නේ නැහැ. එපාර ස්කයිප් එක දාලා ඔන් කළාම දැන් බලන්න. මේ මයික් ලා